දෙදහස් දාසේ වසරේ හත්වෙනි මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන. තමන්ගේ හිතේ තියෙන ගැටලුව අඳුනගන්නේ නැතුව ලෝකයේ අයගේ ගැටලු විසඳුම් කරපු ආකාරය ගැන ඉගෙනගෙන වැඩක් නැහැ. පැහැදිලිද ඒ කාරණය? ඔබේ තියෙන මේ මොහොතේ සිතේ ගැටලුව හඳුනගන්නේ නැතුව දහසකුත් දෙනාගේ ගැටලු විසඳුම් ආකාරය ගැන ඉගෙන ගැනීමෙන් ඇති ඵලක් නැහැ. ඒ හා සමාන ගැටලුවක් නයි යම් කෙසේ ආදර්ශයක් ඔබට ලැබේවි. නමුත් ප්‍රමුඛවම ඔබ ලිහා ගන්න ඕන, නිවැරදි කර ගන්න ඕන මේ මොහොතේ ගැටලුවක් තියෙනවද? ඒ ගැටලුව ගැටලුවක් නැත්තම් එයාට තියෙන හොඳ සමාධි සුවය. ගැටලුවක් නැත්තම් එයාට තියෙන හොඳ සම්මාදිට්ඨිය. ගැටලුවක් නැත්තම් එයාට තියෙන හොඳ සම්මා සතියක් තියෙනවා. සම්මා දිට්ඨිය පිහිටි තැන, සම්මා සංකප්පය පිහිටි තැන ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙළවරටම සතිය සමාධිය දක්වා මේව පිහිටි තැන ගැටලු නැහැ. ප්‍රශ්න නැහැ. කයි තියෙන සම්මහන. හරියටම අපට නිර්වාණ ධාතුව පේනවනම් ඒ නිර්වාණ ධාතුවේ තියෙන ගුණයෙන් අපේ සියලු ගැටලු විහත විද්වංසනය කරලා දානවා, දුරු කරලා දානවා, නැති කරලා දානවා. හරියට කොයි වගේද කියනවනම් හිරු පායන කොට අන්ධකාරය පලා යනාසේ නිර්වාණ ධාතුව පුබුදින විට අපේ ආධ්‍යාත්මය තුළ තියෙන මෝහ අන්ධකාරය, අවිද්‍යා අන්ධකාරය පලා යනු නැති වෙනවා. අවිද්‍යාව නැති තැන ගැටලු නැහැ. අවිද්‍යාව ඇති තැන ගැටලු නැහැ. අවිද්‍යාව තියෙන තැන ගැටලු තියෙනවා, අවිද්‍යාව නැති තැන ගැටලු නැහැ. සෑම ගැටලුවක් උපදින්නේ අවිද්‍යාව පදනම් කරගෙන. එහෙමනම් ඔබට තියෙන්නේ ඔබේ මනස ආලෝකමත් කරන්න. මනස ආලෝකමත් කරන්නේ කොහොමද? තමන් දැකීමේ පිරිසිදු බව. මනස ආලෝකමත් වෙන්නේ ආකාරය දැකීමේ පිරිසිදු බව. සැඟවුණු චේතනා කර්ම සිටුවේලි ධර්ම නැහැ. තමන්ගේ සිහිය යටපත් වෙච්ච චේතනා කර්මයක් නැහැ. කිසි දෙයකට යටක් නැහැ. ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වභාවයත් ඒකනේ. සමාජය තුලත් එහෙමයි. කිසි දෙයකට යටක් නැහැ. යටත් වෙන්න හේතුවකුත් නැහැ. කවුරුත් යටත් කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි. තමන් යටත් සියලු දෙනාම එන්න ඕන එතෙන්ට. කොතෙන්ද? කාටවත් යටත් වෙන්න ඕනේ. හැබැයි ඒ යටත් නොවීම කියන එකෙන් අදහස් වෙන්නේ තවත් කෙනෙක් පාදරගෙන ඉන්නවයි කියන එක එහෙම නෙමෙයි. හැමෝටම තියෙනවා ආත්ම විමානයක්. හැමෝටම තියෙනවා ජේෂ්ඨත්වයක්. හැමෝටම තියෙනවා විශිෂ්ටත්වයක්. එයා තව කෙනෙක් පහත් කොට සලකන්නේත් නැහැ. තමන් පහත්යේ සිතන්නේ නෑ. තමාගේ තියෙන ගුණයෙන් නැගී සිටීම කියන පුතේ ඒක වටිනා කියන කාරණා. ඒ වගේම තමයි ආධ්‍යාත්මයේ තියා කිසිදු චේතනා කර්මයකට ගැත්තෙක් නෙමෙයි, යටත් වෙච්ච කෙනෙක් නෙමෙයි. එයා ද්වේෂයට යටත් වෙන කෙනෙක්වත්, රාගයට යටත් වෙන කෙනෙක්වත්, මෝහයට යටත් වෙන කෙනෙක්වත්, තණ්හාවට යටත් වෙන කෙනෙක්වත්, තණ්හා දාසෝ කියලා වෙනම සූත්‍රයක් තියෙනවනේ නේද? තණ්හාවට සේවකෙක් වෙන කෙනෙක් නෙමෙයි. තියෙන වෙන්න පුළුවන්. නමුත් ඒවත් එක සටන් කරන, ඒව ජය ගන්නට මහන්සි වෙන කෙනෙක් තමයි මේ ආර්ය ශ්‍රාවකත්වය කියලා කියන්නේ. ඉතින් බලන්න ඔබ ද්වේෂයට දාසේ, ද්වේෂයට දාසේ කියන්නේ ද්වේෂය පහළ වුණාම ද්වේෂයට සේවාව සපයනවා. ඒ සිතුවිල්ලට සේවය සපයනවා. ද්වේෂ සහගත ක්‍රියාකාරකම් වලට යොමු වීම. ද්වේෂයට දාසේ. තණ්හාව පහළ වුණාම මේ තණ්හාව ඔස්සේ ඒකට අනුව වැඩ කරනවා. තණ්හා දාසෝ. මේ ලෝකයේ මිනිස්සු තමන්ගේ මානසික ස්වභාවයන්ට සේවය කරන සේවකයෝ නැත්නම් දාසයෝ. ඔබ බලන්න ඒ අතර ඔබ කවුද කියලා. ඔබට වෙන්න පුළුවන්කම තියනවාද? ඒ අතර රජේ. ඒ අතර ජේෂ්ඨේ. ඒ අතර විශිෂ්ටයේ හැටියට ඔබට සිටින්නට පුළුවන්. ඔබේ මනස තුල ඔබ විශිෂ්ටයෙක්. දෘෂ්ටිවලට හසු වෙන කෙනා විශිෂ්ටයි කියන්නේ බෑ. එයා දෘෂ්ටි නිසා පීඩාවට පත් වෙනවා. සංකල්පවලට හසු වෙන කෙනා විශිෂ්ටයි කියලා කියන්නේ බෑ. සංකල්ප නිසා තමයි පීඩාවට පත් වෙන්නේ. ඔබේ ශක්තියෙන් ගොඩනගෙන්න ඕන ඔබේ පෘථජන මානසිකත්වයේ තියෙන කම්පන. එහෙමත් නැත්නම් නම්මචීලීතාවය. එහෙම නැත්නම් පෘථජන මානසිකත්වයක තියෙන ආසත්ත භාවය. ඇලීම් ගැටීම් ස්වභාවයන් ඉක්මවා දකින්න නුවණක් තියෙන්න ඕන. ඒ ග්‍රාම්‍ය මනසෙන්, ලාභාල මනසෙන් ඉහළට නැගිලා ලෝකේ දිහා බලන්න. කිසිම දෘෂ්ටිගත වීමක් නැහැ. ශාසන ධර්මයේ උගන්වන්නේ දෘෂ්ටිගත වීමක් නොවේ. මොනම ආකාරයකවත් දෘෂ්ටිගත වෙන්නට උගන්වන්නේ නැහැ. අන්න ඒ පුරුද්දෙන් තමන්ට තමන්ගේ සිහිය ගලවා ගන්න බැරි කම තමයි තමන්ට තියෙන මාර යුද්ධය කියන්නේ ඒක. ක්ලේශ මාරයන් සමග කරන්නට තියෙන යුද්ධය. කොයි විදියට ගත්තා? එයා ගන්නේ ඒ දේ මම විදියට. කොයි විදියට දැක්කාද? මේ පුදජන සත්වයා දකින්නේ ඒක මම විදියට. මොන සමාධියක් වැඩුවත් මේ පුදජන සත්වයා ඒ සමාධිය වඩන්නේ මම විදියටද නැද්ද? මම විදියට ඒ සමාධිය වඩන්නේ. සිහිය කොච්චර වර්ධනය කළත් පුදජන සත්වයා සිහිය භාවිතා කරන්නේ මම විදියට. ඔන්න වැරදිච්ච තැන. මම භාවනා, මම සමාධි, මම සතිය වශයෙන් තියෙන හැමදේම මම. මම ක්‍රියා කරනවා, මම ජීවත් වෙනවා, මම උත්සාහ කරනවා. මේ ඔක්කොම තියෙන මම, 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 මම. මේ தත්වෙන් බහැරවන්නට බැරිද මනුෂ්‍යයාට? බුදුරජාණන් වහන්සේගේ මහා බ්‍රාහ්මණය ඇවිල්ලා කියනවා, සසර විමුක්තිය ලැබීමට නම් ජයගත යුතු එකම කාරණේ මමත්වයයි. ඒ කාරණේ තේරුම් ගැනීමට, ඒ කාරණේ ඉක්මවීමට අපි කිසිවෙක් සමත් වෙලා නැහැ. මෙන්න ලෝකයේ විශිෂ්ට ඥානයක් සහිත මහා වීරයන් කෙනෙක් පහළ වෙලා ඉන්නවා. දාර්ශනික බුද්ධියක් වෙන්න පහළ වෙලා ඉන්නවා. ඔබට තමයි මේක කළ හැක්කේ කියලා ඒ ආත්ම නිමිතිවලේ සිද්ධාර්ථ ගෞතමයන් පිළිබඳව බලලා මෙයා තමයි මේ වැඩේ කරන්න කියලා අනාවැකි පල කළා. ඒක ඇත්ත. මමත්වය ගැටලුවක් කියන කාරණේ එක දැනගෙන සිටියා. අපිට හිටපු ඉෂුවරු බ්‍රාහ්මණිකයෝ දැනගෙන හිටියා මේ ලෝකේ ජය ගැනීමට අපහසුම කාරණේ තමයි මමත්වය. දැන් ඔක ඉගෙන ගත්තට කොච්චර හරි සූත්‍ර හරි අභිධර්මය හරි විනය හරි කොච්චර ඉගෙන ගත්තා ඒක ඉක්මවන්න බෑ. අන්ධානුකරණයෙන් යම් යම් දේවල් පිළිපැද්දත් ඒව ඉක්මවන්න බෑ. ඒ දෙස බැලීම සඳහා විශිෂ්ට ඥානය කියන එක ඔබ තුළ පවතින ඕනේ. එකක් සංසාර පුරුද්දෙන් ඉන්න ඕන. අනිත් එක මේ ආත්ම භාවයේදී තාම මැදිහත් පුජ්‍යලේක හැටියට මැදහත් පුජ්‍යලේක හැටියට ඒ ධර්මය පිළිබඳව විමසුන් බුද්ධියෙන් දැන අවබෝධ කරගන්න ඉගෙන ගන්න බැරිද? ලෝකෙ ඉගෙන ගන්න බැරි එකම දේ තමයි මමත්වය. මමත්වය ඉගෙන ගන්න බෑ කාටවත්. මමත්වය ඇති කරගෙන ඒ තුලට යම් යම් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මමත්වය කියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. දෘෂ්ටියට දැකීම දකින්න බෑ. සංකල්පයට සංකල්පය අඳුන ගන්න බෑ. සිහියට සිහිය දකින්න බෑ. සමාධියට සමාධිය දකින්න බෑ. දව කොහොමද අහලා නැන්නේ නේ? කවුරුත් කියන්නේ දැකීමට දැකීම දකින්න බෑ. ඒක පිටින් ගන්න ඉස්සෙල්ලම පිටින් ඔබ ඇත ගන්න. දැකීමට දැකීම දකින්න පුළුවන්. එහෙමනම් මම විසින් මම දකින්නේ මම අවබෝධ කරගන්නේ කෙසේද? මම විසින් මම දකින්නේ කෙසේද? ඒක තේරුමක් නැති කාරණයක් නෙමෙයි, තේරෙන්නේ නැති කාරණයක්. තේරුමක් නැති කාරණා කියලා වෙනම જાතියක් තියෙනවා, තේරෙන්නේ නැති කාරණා කියලා වෙනම එකක් තියෙනවා. එතකොට මේ තේරෙන්නේ නැති කාරණා සමහර අය දානෝ තේරුමක් නැති කාරණා හැදේ. ඒක වැරදි. මේක තේරුමක් තියෙන තේරෙන්නේ නැති කාරණයක්. තේරුම් ගැනීමට අපහසු කාරණයක්. මෙන්න මේ පැත්ත බලන්න අපි තුල ශක්තියක් හදලා නැහැ. ශක්තියක් හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ ධහම දකින්න විශිෂ්ට ඥානේ අදිචිත්තේ අදිඥානේ අතීන්ද්‍රිය ඥානයකින් බලන්න කියන අනුශාසනය ලැබෙන්නේ ඒ නිසා. ඔබ කොහොමද අතීන්ද්‍රිය ඥානයක් හදන්නේ? ඔබ සරලවම තේරුම් ගන්න ඔබේ ඉන්ද්‍රිය පද්ධතිය සහ ක්‍රියාවලිය. ඊට කිසිසේත්ම සාපේක්ෂිත නොව සමාන නොව බලයක් ඔබ තුළ ගොඩනගන්න. ඔබ තුළ ඉන්ද්‍රයන්ට සමාන නැති සාපේක්ෂිත නැති ඉන්ද්‍රියකින් නැගී සිටින ගුණයකින් තොර වූ ලක්ෂණයක් ඔබ තුළ ගොඩනගන්න. අන්න ඒකට කියනවා අතීන්ද්‍රිය බලය. අතීන්ද්‍රිය ඥානය. ලේසි වැඩක්ද මේ? තාම සීරු වැඩ. විශිෂ්ටයන් පමණක් මේ ස්ථානයට ළඟා වෙනවා. අනිත් අයට එන්නේ නැහැ. එවරත් කඳු මුදුනට යන්නේ මොනතරම් පොඩි පිරිසක්ද වස්තරකට. ඒ වගේ තමයි පින්නතුරේ මේ ධර්ම අවබෝධයට ළඟාවන්නේ ඉතාම ස්වල්ප පිරිසක්. ඉතාම ජව සම්පන්න. ඉතාම අභියෝගය වලට මුහුණ දෙන්නට කැමති. අභියෝග ජය ගැනීමේ ශක්තිය තියෙන. ලෝකේ තියෙන ඉහළම කන්ද එවරස්ට් වෙනකොටම ඒ වගේම ලෝකේ තියෙන ඉහළම ධර්මයක් මේක. මේක තේරුම් කරගත්තොත් දිව්‍ය ලෝකවලට රුකුලකු තියෙනවා. ඒ වගේම යහපත් උත්පත්ති භාවයන් වලට රුකුලකු තියෙනවා. මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලේ හරි නිවන් දකින්න රුකුලකු තියෙනවා. කැමැති නම් මේ භවයේදීම සතර අපායන් ඉක්මවපු බලයක් හදාගන්න ලොකු රුකුලක් ශක්තියක් දෙනවා. අනිවාර්යයෙන්ම ධර්ම මාර්ගයේ යන විට මේ සියලු පින්කම් අතරට වඩා ප්‍රබල පුණ්‍ය බලය කුසල ශක්තිය වැඩෙනවායි කියන එක අනිවාර්යයෙන් කියන්න ඕනේ. ඒ ඔබ කවදාවත්ම ඉගෙන ගත්තේ නැති භාෂාවක් ඉගෙන ගන්නවා හා සමානයි. අපි කවදාවත් ඉගෙන ගත්තේ නැති භාෂාවක හැම වචනයක්ම අපිට අමුතුයි. අමුතුද නැද්ද? අමුතුයි. ඒ වගේම තමයි මේ පෙර නොඇසූ දහමේ හැම වචනයක්ම අමුතුයි. දිත්වය ඉක්මවා, කාලය ඉක්මවා, ඉන්ද්‍රියන් ඉක්මවා, භාෂාව ඉක්මවා පවතින ඒ දහම සෑම විටම අලුත් අමුතු ස්වභාවයක් ගන්න. ඔබේ බුද්ධිය මම හිතනවා පොල් කට්ටක් වගේ කියලා. ඒ තේරුම් ගත හැකි ධර්මය මහා පෘථුවිය වගේ. තේරුම් ගන්න තියෙන ධර්මය මහා පෘථුවිය වගේ. තාර පොල් කට්ටට ගන්න පුළුවන්ද මහා පෘථුවිය? ඉන්ද්‍රිය ඥානය සහ ඔබේ දැනුම ලබා ගන්නට පුළුවන් මෙමරි යේ ප්‍රමාණය අපි හිතමු පොල් කට්ටක් කියන පොල් කට්ටක ප්‍රමාණය. එහෙම නැත්නම් ධාරිතාව 16 ජීලි කියලා හිතමුකෝ. ඕ ඕ ඔය ධාරිතාවට මුළු මහත් විශ්වයේම තියෙන දත්ත ටික ගන්න පුළුවන්. ගන්න බෑ. ඒ නිසා මේක ලෞකික බුද්ධිය කිසිසේත්ම කවදාවත්ම දකින දෙයක් නොවේ. ලෞකික මනුස්සයෙකුට ලෞකිකත්වයේ ඉඳගෙන තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුජ්‍යලත්වයේ විසින් අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි. පුජ්‍යලත්වයේ අතහැරීම නිසා අවබෝධ වෙන දෙයක්. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. එහෙනම් ඔබේ මනසේ තියෙන ලොකුකමට මේක කොච්චර දකින්න උත්සාහ කරත් ඒක හරියට අර මහා පෘථුවිය පොල් කට්ටට ගන්න දරන උත්සාහය. නේ. ඒක කරන්න බෑ. ඒ නිසා දැන් මාවත් මේ මහා විශ්වීය ධර්මයේ මගේ දැනුමට අරගෙන කියන්න ඔබට කිව්වොත් එහෙම ඔළුව පැලෙනවා. ඒදෝ ඒක ඔළුවට ගන්න බෑ. මනසට ගන්න උත්සාහ කරොත් මනස පැලෙනවා. මනසට ගන්න බෑ. හිත පැලෙනවා. හිත කියලා කියනවා. හાર્ට් එකට ගන්න බෑ. ඒකනේ කියන්නේ බුදුගුණ බුද්ධාන්තරයක් කියවත් කියරෙන්නේ කියන කතාන්දරේ නේ කියන්නේ. බුදුවරේ බුදුගුණ බුද්ධාන්තරයක් කිව්වත් කියලා ඉවර කරගන්න බෑ කියන. ආන්නේ කතාව තමයි කියන්නේ. ඒ කියන්නේ බුදු කෙනෙකුටවත් බුදුගුණ එහෙම කියලා ඉවර කරන්නවත්, පැහැදිලි කරලා ඉවර කරන්නවත් නෑ. ඒකෙන් අදහස් වෙන්නේ ගොඩක් තියෙනවයි කියන එක හෝ ටිකක් තියෙනවයි කියන එක නෙමෙයි, අනන්තයි. අනන්ත දේ අනන්ත විදියට අඳුන ගන්නවා හැරෙන්න, අනන්ත දේ අන්තයකින් අඳුන ගන්න ගියොත් එහෙම එයා පිස්සු වැටෙනවා. තේරුණානේ? නැව ධර්මයේ තේරුම් ගත්ත අය කල්පනා කරනවා. දැන් ওই මුගලන් හාමුදුරුවෝ පවා විශ්වයේ කෙලවර හොයන්න ගියා. එහි අදහස් වෙන්නේ මේ ධර්මයේ ඥානයට ගොනු කරන්න ගියා. විශ්වය හඳුනගන්නනේ කෙලවර දකින්න උත්සාහ කරනවා කියන එක අදහස් වෙන්නේ ඒක. ඒකට දිගක් පළලක් හැඩයක් දෙන්නනේ හදන්නේ. කෙලවර දකින්න උත්සාහ කරනවා කියන්නේ ඒක. ඒකම මේ ධර්මයේ තියෙන ස්වභාවය සොයන්න ගියා. හෙව්වෝ යාගත් ඒකට නමක් දෙන්න බෑ. නිවනට නමක් දෙන්න බෑ. දැන් නිර්වාණය කියන වචනේ තිබ්බට ඒ බැඳීම් නැති අවස්ථාව කියන එක නේ අදහස් වෙන්නේ. නමුත් නිවනට නමක් නැහැ. ඉතින් නමක් නැත්තම් කොහොමද අපි ඒක දකින්නේ? දකින්නේ කියන ප්‍රශ්නේ අදිනවා. අන්න ඒක තමයි පුජ්‍යලයාගේ තියෙන මෝඩකම. කවදාවත් නිවන දකින්න බෑ. ඒ දකින්න බැරි බව අවබෝධ කරගෙන දැකීම දැකලා දැකීම දුරු කරන තැන, ප්‍රහාණය කරන තැන ඇතිවන ආයිති වෙන වචනයක් නැති හින්දා ලෞකික ලෝකෙම නේ කතා කරන්න වෙන්නේ. දැකීම කියලා ආයි අපි ඒකට කියමු. වචනේට පුළුවන්කමක් නැහැ පුජ්‍යල සම්මතේ ඉක්මවන්න. ඒ නිසා නමුත් අපි සම්මතයේ කපල සම්මතයේ කුඩින් තිබ්බහම එතන තේරුම් ගන්න ඕන විශිෂ්ට ඥානයෙන් මෙතන කියුනේ කොහොමද කියලා. මිනිස්සු සිර වෙලා ඉන්නේ හැම විටම හැමෝම හිර කූඩුවක වගේ ඉන්නේ. මොනවද මිනිස්සුන්ගේ මොළේ බැඳලා තියෙන්නේ? පරවාදයෙන් බැඳලා දාලා තියෙනවා. ඊළඟට මේ පරවාදය තමන්ගේ දෙයක් බවට පරිවර්තනය කරන අත්වාදය. බැඳලා ඉන්න මොලේ නිදහස් නැහැ. සිත නිදහස් නැහැ. අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, මම කියලා පුජ්‍යලයෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා කකුලුවා අර දිය කෙළියේ ඉන්නවා වගේ හැලිය රත් වෙනක. ඒ රත් වෙන හැලියේ දිය කෙළියේ ඉන්නවා සියලුම කකුලුව ටික. කවුද මේ කකුලුව කියන්නේ? සමාජයේ ජීවත් වෙන පුතඥ සත්වයා. ඒක ආස්වාදයක් කියලා හැලිය රත් වෙනකන් දිය කෙළියේ. තීගොඩ වෙන්න බලන්නේ බොහොම කලාතුරකින් කෙනෙක්. බුද්ධයක් තියෙන ඕන, ඒක දූරදර්ශී නෝනක් තියෙන්න ඕන. තමන්ගේ මරණය දක්වා හිතන්න පුළුවන්, මරණයෙන් එහාට සංසාරය ගැන හිතන්න පුළුවන් පුජ්‍යලේ මෙතනින් ඉදොඩ වෙනවා. ඔබට දැන් තේරෙනවා ඇති සියල්ලගින්ම සිත ගලවන්න අපි ලෑස්ති වෙනකොට ඔබේ සිත වෙලාගත් දේවල් මොනතරම් කෑ ගහනවද කියලා. කියන්නේ මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කෑ ගහනවා මාව දාලා යන්න එපා කියලා. ඒ වයින් තොරව මම ජීවත් වෙන්න කොහොමද? ඒ වයින් තොරව මට පිහිට සරණක් කොහොමද? ඒ කාරණා මට පිළිසරණයි, ඒ කාරණාවන් වලට මම පිළිසරණයි. අර එක්කෙනාට මේ එක්කෙනා පිළිසරණ වෙනකොට ඒ එක්කෙනාගේ මේ එක්කෙනාගෙන් ගත්ත දේවල් කියලා හදා ගන්නකොට එකිනෙකට 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 සම්බන්ධතාවයන් එකිනෙක උපකාරයෙන් පවතිනකොට මේවට කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. නිරන්තරයෙන්ම එකක් හේතුවෙන් තව එකක් පවතිනවා. ඒ හේතුවෙන් මේක පවතිනවා. මේ හේතුවෙන් මේක පවතිනවා. දන් වැරක පුරුක් වගේ. එකිනෙකට එකිනෙකට ගැට ගහලා හදන ගඩොලෙන් ගඩොල තියලා හදන ගෙයක් වගේ. ඒ එකින් එකට ප්‍රත්‍යයන් සම්බන්ධ නැද්ද? සම්බන්ධ. දැන් මේ යටම තියෙන ගල් ගෙඩියේ ඉඳලා නේද උඩ බහලා දක්වා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය. ඒක නැත්තම් මේක නැහැ, මේක නැත්තම් ඒක නැහැ. ඔබේ මනසේ පවතින සියලු සංස්කාරක සියලු දෘෂ්ටි සියලු මනෝභාවය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය පවතින. එනිසා බුදුරජාණන් වහන්සේ දැක්ක මේ කොටසක් ඉවත් කරලා මේක හරියන්නේ නැහැ. සියල්ල දුරු කිරීමෙන් තමයි විමුක්තිය සලසා ගන්න. මේ සියල්ල දුරු කිරීමේ විශිෂ්ටත්වය ඥානය ගුණය වඩනවා, වඩා ගන්නවා, දියුණු කරනවා. මේ සිද්ධාර්ථ ගෞතමයන් හිතන් ඇති හාමුදුරු පොඩි නිසා අපි ලොකු නිසා වැඩි රීසි ඇති කියලා. මේකට වයසේ ලොකු පොඩි බාධාවක් නැහැ කියන්නේ සංසාරේ පුරුද්දයි මේ ආත්ම භාවයේදී තමන්ගේ තියෙන කැපවීමයි. තමන්ට යම් නිහන කාලයක් ලබා දෙන්නේ ධර්මයේ ගැන විදර්ශනා කරා ධම්මානුපස්සනාවේ දෙන්න. මේ කාලය නිෂ්කල කාලයක් නෙමේ, තමන් දර්ශනා වඩන්න තියෙන කාලයක්. රෙකෝඩින් එකේදී අපි ලොකු කාලයක් තිබ්බේ නැති වුණාට ඒ අහද්දි ඒ අවස්ථාවේදී අපිට පුළුවන් පොස්ට්පාර්ට් එක ඔබලා එක නතර කරලා කාලයක් අරගෙන ධර්මයේ පිළිබඳව සිතා හරියටම ධර්මයේ කියා දෙන්න බෑ. ධර්මයෙන් නිකන් භාගයක් වගේ තමයි කියලා දෙන්නේ. අන්තික ඔක්කොම තමා විසින් අවබෝධ කරගන්න. ඒක සාමාන්‍ය කාරණා දිහා බැලුවත් ඒක එහෙම තමයි. හැමදාම උදාහරණයක් ගන්න බයිසිකලයක් පදිනවා කියන කෙනේ මොහො පොඩි කොටසයි උගන්වන්න පුළුවන්. අනිත් ටික ගන්න කවුද? අනිත් ටික කෙනායි පුරුදු වෙන කෙනා තමයි අනිත් ටික තේරුම් ගන්න. ආහාර පාන වෙනවා කියන එකෙත් තේමයි. විශේෂණ කෙනෙක් පොඩි කොටසක් ඉගෙන ගන්න අනිත් ටික තමයි තේරුම් අරගෙන කරන්නේ. ඒ වගේ තමයි වචනෙන් එහා පවතින දෙයක් ගැන වචනින් කියන්නේ කෙසේද? ඒ කිසි දෙයක්ම කියන්නේ නැහැ. ඒ දාර්ශනික බුද්ධිය කියන්නේ ඥානය කියන්නේ අන්න ඒ පරාසයට ගමන් කරන කෙනෙක්. උගතා කියන්නේ වචන සීමාවේ ඉන්නේ. එයා හරියටම ගාව වචනේට අරුත කියනවා. ඒ පද බැඳුම් ඒවා ඔක්කොම හරියට ලස්සනට කරන්න පුළුවන් යාට. එයා වචන සීමාවේ ඉන්නේ. උගතා හැමදාමත් වචන සීමාවේ ඉන්නේ. දාර්ශනිකයා වචනික මායන. ඒ ඔබ දාර්ශනිකයෙක් විය යුතුමයි. එතකොට මේ දේශනාවේ සීමාවේ ඔබට පුරුදු කරන්න යම් ප්‍රතිපත්තියක් විදර්ශනාවක් තියෙනවා. ඊට පස්සේ මේ දේශනාවත් ඉක්මවා ඔබ ලෝකයේ දකින ස්වභාවයකටත් ගමන් කරන්න ඕන. මේ මා දකින දේ පරාසය වලින් බොහොම අඩක් තමයි මේ වචනවලට පෙරලිලා ඉන්නේ. අර දකින්න පරාසය වචන වලට පෙරලන්න බෑ. බුදු කෙනෙක් දේශනා කරන මේ බුදු කෙනෙක්ගේ දර්ශන වේදේ බුදු කෙනෙකුට විතරක් නෙමෙයි ඒ ආර්ය ධර්මයේ ඕනම පුරුදු කරන කෙනෙකුට ඇති වෙනවා. ඒ දර්ශන වේදේ රහතන් වහන්සේටත් එක තිබුණා. උන්වහන්සේලා ඒ දකින්න පරාසය වචන වලට බොනු කරන්න බෑ නිසා කියනවා පොල් ටිකක් අඩාගෙන ඇවිල්ලා මේ ගස්වල තියෙන පොළද වැඩි මගේ අතේ තියෙන පොළද වැඩි මා මෙතෙක් කාලයක් කිව්ව දේ මෙච්චරයි කියන්න බැරි වුණ දේ අච්චරයි. එකකින් අදහස් වෙන්නේ කොතරම් කාලයක් කිව්වත් ඒ දර්ශනයක් තුළ දකින්න දෙ කියන්න බෑ. උදාහරණයක් අපි ගමු ශ්‍රී පාද කන්ද මුදුනට ගිහිල්ලා අපි දකිනවා මහා විශාල කැලෑ පරිසරයක් සහ වටපිටාව. අන්ධ මිනිස්සෙකුට මේ හැම දෙයක්ම විග්‍රහ කරලා දෙන්න ගියොත් එහෙම කොච්චර කාලයක් ඇයි? චිත්‍රයක් ඇඳගන්න එහෙම කියන්නේ පොඩි කොටසක් අපි කියන්නේ මහ වනයක් හඳු වැටියක් ඈතින් මට පේනවා. එකිනෙක පැහැදිලි කරේ කරන්න බෑ. ඒ වගේ තමයි බොහොම සංක්ෂිප්ත කොටසක් ධර්මයේ කියවෙන්නේ ඒ පරාසයට වඩායි. ඒවන තමන්ගේ සැනසීම තමන්ගේ මානසික සුවතාවයේ සමබරතාවය ඒ දේ විතරක් මට උගන්වන්න බෑ. ඒ සමබරතාවය ඇති කරගන්නට උවමනා කරන මාර්ග උපදේශයක් ලබා දෙන්න පුළුවන්. එහෙත් ඒ සමබරතාවය ඔබයි ලබා ගත යුත්තේ. සමත් හොඳට කිව්වොත් වීණාවක් වායන විදිය සහ ස්වරය පොඩි දෙයක් උගන්වන්න පුළුවන්. ඔවා මේ විදියට වීණාව තියාගන්න ඕන, මේ විදියට මේක අල්ලගන්න ඕන කියලා එයාට උගන්වන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ස්වර කියලා උගන්වන්න පුළුවන්. එතනින් එහා කාරණේ සිද්ධ වෙන්නේ අනිවාර්යක අනිවාර්යම ශිෂ්‍යයා තුල. එසා ඔබ විසින්ම ඔබ අවබෝධ කරගත යුතුයි. ඔබේ සැනසිල්ලේ පෙරගමන් කරුවා ඔබමයි. ඔබේ දර්ශනාමය මත තමයි ඒක ඔබට සුවදායි දෙයක් බවට පත් වෙන්නේ. අද වීණාවක් වයපු නැති කෙනෙක් අද වීණාවක් දුන්නොත් අතට උරු මොකද කියන්නේ? මට මේක තේරෙන්නේ නැහැ. මට මේක බෑ කියලා කියනවද නැද්ද? අනිවාර්යෙන් කියනවා. හේත් ඔබ දිගින් දිගට ගුරුවරයා කියන ඔබට බැරි වුණාට කමක් නැහැ. ඔබ ටිකෙන් ටික උත්සාහ කරන්න. එතකොට අවුරුදු ගානක් යනකොට මේක ඔයාලට පුළුවන් වෙනවා. පස්සේ දැන් අවුරුදු ගානක එදිච්ච ශිෂ්‍යයා කියන්නේ මොකද්ද? එදා මම සම්බන්ධ වෙච්ච දවසේ නම් මට බෑ කියලා හිතුණා. ඒත් මම ගුරුවරයා කිව්ව නිසා අවුරුදු ගානක් මම මේක පුහුණු වුණා. පන්තියට ආව දැන් නම් මට රසවත් වීණාව වයන්න පුළුවන්. පියානෝ එක මේ කරන්න පුළුවන් කියලා මෙන්න කියනවා. හැමදාම බැරි දේවල් තමයි නොතේරෙන දේවල් තමයි කාලයත් එක්ක තේරුම් ගන්න. කාලයත් එක්ක තේරුම් ගන්න. ඵලියට ඉගෙන ගන්න කියන දා කවදාහත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් කියන්නම් වාල වීණාවක් වාදනය කරොත් එහෙම බෑ. ඈ දැන් අර ස්වර ටිකක් තියෙනවා. අපි හිතමු ස්වර ප්‍රස්තාරයේ තියෙන පොලයක් තියෙනවා. ඕකේ බලාගෙන මේ කිසි හැඟීමක් නැතුව කෙනෙක් අර සා සා ප්‍රී වී යමහවහ වල ඔබන කංගිලි. එතකොට අර ලස්සන තාලේ ඉර. තාලේ නෑ. ටයිමින් හරියට බැලන්ස් කරගත්තේ නැති වුණොත් ඒකේ ලස්සන තාලේ මතුවෙන්නේ නැහැ. එහෙනම් ඉතින් පුළුවන් නේද කාට පොත් තියෙනවා. මේ චාර්ක පොත් අංගල ගහගත්තා. සත්‍යික ඔබ ඔබගෙන බලන්න ගියා. ඒ දේවල්නේ සරේ මතුවෙන්නේ. ඒකෝර ඒකේ හැඟීමක් ඇතුව, ඒකට ආදරයක් ඇතුව, උමනාවක් ඇතුව කාලයකට ටයිමින් වලට එක ක්ලික් කරන්න බල තමයි ලස්සනට නාදයක් මතුවේ. ආන් මේ වගේ අම්දුරු කිව්වා සිතීර යටපත් කරන්න කියලා. මම මම යටපත් කරනවා. ඔන්න බලන් ඉන්න කිව්වා. දැන් මම බලාගෙන ඉන්නවා. අත්හරින්න කිව්වා. ඔන්න මම අත්හර අත්හර යනවා. එහෙම කරන්න එපා. මේ අර කවුද මාරපණ ගියා වගේ. ඈ කොහොම මාරපණ ගියා වගේ කියන්නේ. සතිසයින් සම්බර්තාවයකින් ඥානාන්විතව අප සිහියකින් අප ප්‍රඥාවකින් අප වීරියකින් අප සමාධියකින් කරන්න ඕන මේක ඥානයට සම්බන්ධ දෙයක්. බුද්ධි අග්‍රතාවය අග්‍රස්ථානයටපත් වීම. බුද්ධ කියන්නේ බුද්ධ කියන ස්වභාවයෙන් තමයි ඕනම කෙනෙක් ලඟ වෙන්නේ. ඒ ගෞතම බුදුහාමුදුරගේ ගුණයට නෙමෙයි. මේ ගුණය තුල තියෙන බුද්ධ කියන ගුණය. අපි අය පොඩ්ඩක් තව වරද්ද ගන්නවානේ. අපිට බුදු වෙන්න පුළුවන් යයි කිව්වා කියලා කෝකකින් කියන්න. ඒ කියන්නේ වචන 1000ක තියෙන රසවත් බව නෙමෙයි අර හැලෙන්නේ එළියට පනින්නේ මොකද්ද කියලා තමයි බලන්නේ. අඩුවක් සහිත වචනයක් එල්ලෙන්න පුළුවන් කොක්කක් ඇද ගන්න පුළුවන්. ඒ අය අර දුර්වලකමක් වාගෙනම බනහන අය යන්ට නිවන් දකින්න ලේසි නෑ. ඒගොල්ලෝ නගර සභාවේ වැඩ කරන කට්ටිය. නගර සභාවේ කට්ටිය බලන්නේ මේ ගෙදරින් කුණු වෙච්ච එළියට බෑග් එකක් දාන්නේ මොකද්ද කොයි වෙලාවෙද කියලා නේ බලන්නේ. ඒ කරන්නේ ගෙදරදී ලස්සන බඩු ගැන හිතන්නේ උණු බෑග් එක තමයි අර යන්නේ. ඒ නිසා මිනිස්සුන්ගේ සමහර චර්යාවක් තියෙනවා. මුදු දහසක් අතරේ පොඩි දේ තමයි එක වරදවා හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒක අරගෙන තමයි තරම් තියෙන්නේ. ඊළඟට හොඳට අපි තේරුම් ගන්න ඕන කරුණු තමයි මේ දැන් තමන්ට තේරුණත් අසු කාලීනව බලද්දී තමන්ටම තේරෙයි මම ඒක වැරදි විදිහට තේරුම් ගත්තේ කියලා. එහෙමත් නැත්නම් සාකච්ඡා කරනකොට ඒක වැරදි විදිහට තේරුම් අරගෙන තියෙන්නේ කියලා අපිට තේරෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම මම මේ තේරුම් ගත්ත දේ හරියට තේරුම් ගත්ත දෙයක්ද කියලා බැලීමේ ඔබේ වගකීම තියෙනවා. නැත්තම් කාලයක් ගියාම පස්සේ කියනවා අනේ මම මෙච්චර කාලයක් මේක මෙහෙමනේ මම තේරුම් ගත්තේ. අද තමයි මේක ඒක වැරදි කියලා මම තේරුම් ගත්තේ. සමහර අය හිතනවා මේක සිත දිහා බලාගෙන ඉන්න දෙයක්. සමහර අය හිතනවා සිත විලේ අත්හැර හැර ඉන්න දෙයක්. සමහර අය හිතනවා ගණන් ගන්න නැතුව ඉන්න එක. සමහර අය ඔහේ පාඩුවේ ඉන්න දෙයක්. ඒව එකක්වත් නෙමෙයි. ඒ සියල්ල පුජ්‍යල ක්‍රියාකාරකම් වලට නතුයි. පුජ්‍යලයාට නොවම ධර්මයේ දේශනා කරන්නේ පුජ්‍යලයා ඉක්ම වීමටයි. ඔන්න හොඳ ස්ථානයක් ඔබට අන්දරෝටුවට ඇතුළු වෙනවා. පුජ්‍යලයාට නොව මා ධර්මයේ දේශනා කරන්නේ පුජ්‍යලයා ඉක්මවීමටයි. ඔන්න විදර්ශනා කරන්න ඕනද? ඒක තේරෙන්නේ නැති කොටසක් තිබුණොත් කියනවා සයනාද තා පොඩ්ඩක් එක පැහැදිලි කරන්න. හිතා ගන්න ඕන අර මේක මේ අර සමහර හෝටල් තියෙනවනේ මේ සර්විස් එකක් නැහැ ඒගොල්ලන්ගේ ඇතුලේ. ළඟට ගිහිල්ලා කෑමක් අරගෙන එහෙම නැත්නම් බෙදාගෙන තමන්ම වතුර වීදුරු අරගෙන ගිහිල්ලා වාඩි වෙන්න ඕන. ඒකට කියන්නේ මොනවද? ෆ්‍රී සර්විස්ද? අන්න ඒක. self service self service තමා විශේෂම කරගන්නවා. මම හිතන්නේ අන්නේ වගේ හෝටලයක් කියලා මේ. එතකොට අපිට කියන්නේ මේ වතුර විදුවක් ගේන්න කියලා කියන්නේ දැන්. අපි ගිහිල්ලා ඉවරන වතුර විදුර අරන් එන්න ඕන. ඈ. දෙව ගිහිල්ලා කැම ටික අරගෙන එන්න ඕන. ඒ වගේ පොඩි කාරණයක් අඩු වුණාම ඒක නැවත කියනවා තා චුට්ටක් පැහැදිලි කරන්න. තමන්ම නැගී සිටලා තමන් සිතලා ඒක අවබෝධ කරගන්න මට්ටමට උත්සාහයට එන්න ඕන. එතන තමයි තමන්ට නිවන් දකින්න ශක්තිය උදා වෙන්නේ. දැන් චූලපන්තක හාමුදුරන්ට රෙදි කෑල්ලක් දුන්නාම ඔක පිළිමදින්න රජවහරණන් රජවහරණන් කියලා බුදුහාමුදුරෝ ඔබ කියලා යනකොට මේ පොඩ්ඩක් ඉන්න බුදුහාමුදුරු තා චුට්ටක් මට මේක ගැන පැහැදිලි කිරීමක් කළා. දැන් මේක පිළිමදිනකොට දැන් ඉර රත්යේ ඉර පායනවා මේ කැලි රත්යේ ඉර. ඒකට මේ කුණු තැවරේ ඉර කුණු තැවරේ නම් මට මොනවා හරි හිතෙයිද? තා චුට්ටක් කියලා දෙන්න යන්න කිව්වනම් මොකද වෙන්නේ? එහෙම කිව්වනම් චූලපන්තක තාම පුතජ්ජ තමන් විසින් හිතන තැන තමයි තමන්ගේ ප්‍රඥාව ගොඩනැගෙන්නේ. දැන් අපිට ගණන් ගණිත ගුරුවරයා උගන්වද්දී හැම දෙයක්ම ඒ ගුරුවරයා එකින් එක එකින් එක එකින් එක නෙමෙයි තමන්ගේ ශක්ති භාවයන් එතන ඉස්සරහට අරගෙන තමන් විසින් නිර්මාණශීලීව ඒ ගාන හදනවා. මොම් පොඩි කොටසක් සරල සිද්ධාන්තයක් එළි දැක්කපු ගමන් තමන්ගේ තියෙන අර ගණිතයේ කුසලතාවය තුළින් එයා ගණිතේ ගොඩනගනවා. ඒ වගේ තමයි තමන්ගේ තියෙන මේ දාර්ශනික ඥානේ බොහොම සුළුවෙන් කියන මේ වචනේ දහස් ගුණයෙන් පුබුදවා බලන. අන්න එහෙම පිරිසක්නේ ඔය උපතිස්ස කෝලිත කියන දෙන්න වගේ අය හරි ඥානවන්තයි. උඩි දෙයක් අපිට කියන්න අපි මේක දහස් ගුණයකින් බලන්න කියලා. ඒ වගේ කුසලතාවද අර කියලා දෙන පමණමම නම් තමන්ගේ ඔළුව රැඳෙන්නේ ඈත්තන්ට කියන පදපරම. ඈත්තන්ට ඉතින් මොකක් හරි කොන්තරාත්තුවක් මනසට දුන්නාම ඒ කොන්තරාත්තුව පිළි අරගෙන ඉන්නවා. දෙයියෙක් ඉන්නවා බෝ දෙයියෙක් පිළිගන්නවා. භූතෙක් ඉන්නවා බෝ භූතෙක් පිළිගන්නවා. යකෙක් ඉන්නවා බෝ යකෙක් පිළිගන්නවා. මේ ගොයිය තමයි දිව්‍ය ලෝකෙ මැව්වේ බෝ ඒක පිළිගන්නවා. කිසිදු විමසුන් බුද්ධියක් නැහැ. පදපරමයි අඥාන පුජ්‍යලයෝ. ඒ විශ්වාසයන් තුළ ඒ ලක්දීන් තුළ කටයුතු කරනවා. ඒ தત્ත්වයේ දුර්වල தත්ත්වය. ඒ කටයුතු වල යෙදෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. අවබෝධයෙන් කටයුතු කරන්න කියලා. විමසුන් බුද්ධයෙන් කටයුතු කරන්න. ආත්ම සංවේදීතාවයකින් හොඳ අවදියකින් හොඳ සිහියකින්. තව සිහිය පුරුදු කරන්න කියලා සමහර අය මේ ඇවිදිනේකේ සිහිය පුරුදු කරන්න හදනවා. වාඩි වෙලා ඉන්න කේ පුරුදු කරන්න හදනවා. හුස්ම ගැන සිහිය පුරුදු කරන්න හදනවා. එහෙම නෙමෙයි මේ සමස්ත තමන්ගේ මානසික ලෝකය පිළිබඳව සමස්ත ලෝකය පිළිබඳවම සිහියෙන් සිටිය යුතුයි කියන එකයි මගේ අදහස. එක දෙයක් පිළිබඳව සිහියෙන් නෙමෙයි තමන් පූර්ණ සිහියකින් සිටිය යුතුයි. ඒ පූර්ණ සිහිය කියන තැනට ආවහම කිසිදු අරමුණක් නැහැ. පූර්ණ සිහිය කියන තත්ත්වයට ආවහම සිහියක් නැහැ කියලායි මගේ විශ්වාසය. ඒක තේරුම් ගන්න දෙන්න මහන්සි වෙනවා නේද? පූර්ණ සිහිය කියන තැනට ආවහම සිහියක් නැහැ කිව්වහම ඒක නිකන් තේරෙන්නේ නැහැ. වචන නැති නිසා ඒ වචනේ මම එකතු කරන්නේ. අපි සිහිය නැහැ කියන්නේ කලබලකාරී ස්වභාවයකට. මම කලබලකාරී ස්වභාවයකට මම කියන්නේ සිහිය පටලැවීමක් හැටියට. ඒක සිහිය නැති අවස්ථාවක් නෙමෙයි. සිහිය තියනවා, සිහිය අවුල් වෙලා. එතකොට කියන එක 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 තැනක සිත පිටිලා නැති නිසා සිහිය අවුල් වෙලා කියන ස්වභාවය. ඒකට තමයි අපි ගොඩක් අය පාවිච්චි කරන්නේ යාට සිහිය නැහැ කියලා. නමුත් සිහිය තියෙනවා, සිහිය අවුල් වීමට තමයි සිහිය නැහැ කියන්නේ. දැන් මෙතෙන්දී සිහිය නැහැ කියන්නේ ඒක නිසා නෙමෙයි. අර අවුල් වෙන්න එකක්වත් නැහැ. ඒ කියන්නේ දෙකක් තුනක් හතරක් පහක් ගොඩ ගැහෙන කරන්නේ මේ අවුලක් හැදෙන්නේ නේද? නෝ බෝලයක් වුණත් එහෙමයි. පොටවල් ගානක් එකට පටලැවෙන තැන තමයි අවුලක් කියලා කියන්නේ. මෙතන අවුලක් ඇති වෙන්නේ එක සිහියක්වත් නැහැ. එහෙනම් මොකද්ද එතන තියෙන සිහිය? එතන කියනවා පිරිසිදු සිහිය. පිරිසිදු සිහිය. එහෙම නැත්නම් යහපත් සිහිය. මොකද්ද මේ කතා කරන්නේ අපි? සම්මා සතිය. නේ දැන් එතන කාර්යාලය ගැන සිහියක් නැහැ, දරුවෝ ගැන සිහියක් නැහැ, ඔෆිස් එක ගැන සිහියක් නැහැ, මේ වැඩ කරන ගැන කාර්යාලය ගැන සිහිය නැහැ, බිරිඳ ගැන සිහිය නැහැ, තාම ගෙදරට ගෙනියන්න ඕන පිළිබඳව සිහිය නැහැ, වෙච්ච ආරවුලක් ගැටලුවක් පිළිබඳව සිහිය කොයි මොකක්වත් නැහැ. දැන් පුජ්‍යලයා ගොඩනගන්නේ කොතනද? මේ මම, මේ මගේ කාර්යාලය, මේ මගේ බිරිඳ, මේ මගේ දරුවෝ, මේ මගේ ස්වාමියා, මේ මගේ යාළුවෝ, මෙන්න මේ ටික ඔක්කොම එකතු වුණාම ඒ තුල ගැටෙන කෙනා කවුද? ඇලෙන කෙනා කවුද? ඔහුට මා නම් කරන්නේ මම කියන නමයි. ඔහුව නම් කරන්නේ අරව තුල ඇලෙන කෙනාව මම කියන නමයි. එතකොට ඇලීම් නැති කෙනෙක් තුල, ගැටීම් නැති කෙනෙක් තුල මම පෙන්වන්න බෑ. ඇලීම් ගැටීම් තුල පවතින පුජ්‍යලයකටම තමයි මම පෙන්වන්න පුළුවන්. අගයක් නැතුව මෙච්චර දේවල් කියලා දෙනකොට මේවා මේ අගේ නැහැ. මේවා අර විදියට නම් අර BMI CH එකේ හරි නෙළුම් කුරුණ හරි දාලා දැල් 1000ක ටිකට් එකක් අඩලා කියලා දෙන්න ඕන ඒවා. එතකොට තමයි හරි අගේ නේද? එහෙම නැත්තම් මේක ඉංග්‍රීසියෙන් කියනවා. ඔන්න ඒකත් අගේ. ඉංග්‍රීසියෙන් බල කිව්වොත් එහෙම පිරිනව හොස් කාලා ඇති දෙයක් නෑ. මේ අපි මේ දන්න බල ටිකම තමයි කියන්නේ අපි කොහේ නේද? BMI CH එක කොහෙන් හරි? ඒ වුණාට ඒක හරි වටිනවා. එහෙමනම් අපි දැන් මෙතන ඉගෙන ගන්නවා. කාරණයක් තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා. තමන්ට තියෙනෝ භාගයට භාගයක් ආවේ. හැම දෙයක් පිළිබඳව ගැඹුරින් අවධානයෙන් බලන්න. විද්‍යාත්මක සොයා ගැනීම බලාපොරොත්තු වෙන මනුස්සයා නාන තථාකේ නාන කොට තමන් ඒකට බැස්සහම උතුරා යන ජලය පිළිබඳව කල්පනා කරලා මේ මිනිස්යාට මේ පරිමහව පිළිබඳව සංකල්පයක් උපදිලා නිර්වස්ත්‍ර දෝල ගිහිල්ලා මේක කිව්වා මම මෙහෙම දෙයක් හොයාගත්තා කියලා. හැබැයි අපි හැමෝ යම් යම් අයත් නාන තථාකෝල බැස්සා. නමුත් ඒ පිළිබඳව අවධානයෙන් හිටියේ නැති නිසා තේරුම් ගියේ නෑ නේද? ඊළඟට අපි දියුල් ගස් යටට දියුල් ඇපල් ගස් නැති වුණාට අපි දියුල් ගස් යට හිටියේ. ඒකකොට දුක්ඛාන කඩන් වැටුණා. කොස් ගෙඩිය කඩන් වැටුණා. නේද? මේවට කඩන් වැටුණා අපි දැක්කා. හැබැයි අපි ඕක පිළිබඳ අවධානයකින් විමසුමු පිළිසිටිනේ. අපි කවුරුත් ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව එහෙම කතන්දරයක් කියන්න පටන් ගත්තේ නෑ. අර මිනිස්සයා හිටිය අවදී දුක්ඛාල ඇපල් ගෙඩිය කඩන් වැටුණා. ඒක ගැන කල්පනා කළා. බලනකොට මේ ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව දේශනා කරා. ඒ වගේම අපි මේ මනසෙත් තියෙනවා ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. ඕක මේ සංයෝජන වශයෙන් කියනකොට කියනව මොනවද? ඕරම් භාගයේ සංයෝජන කියලා එනවම හදනවනේ. ඒ සංයෝජන වලට වගේ මේක ගුරුත්වාකර්ෂණ බලයෙන් දෙව මේ ඇද ගන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒක දුර වෙනවා. ඒ දුරු කළාට පස්සේ අර දැඩි ස්වභාවය දුර වීම නිසා එයාට හට ගන්නවා පා කෙලෙස් අතර පා වෙන ගතිය. කියන්නේ දැඩි වෙන ගතියක් නෙමෙයි පා වෙන ගතියක් තියෙනවා. අවශ්‍යතාවල් සියල්ලම තියෙන්න පුළුවන්. නමුත් ඒවයි පාවෙන ගතියක් ඇති වෙනවා අර දැඩි අද ගන්නා වූ බලය නැති කරොත් එහෙම. කල්පනා කරන්න ඕන කොහොමද අපේ මමත්වය එන් තොරව වාසය කරන්න කොහොමද? මම නොවෙන්නේ කෙසේද? මම නොවුනොත් අනිවාර්යෙන් විචිකිච්ඡාව නැති වෙනවා. අනිවාර්යෙන් සීලබ්බත පරාමාස නැති වෙනවා. මම තියෙනකන් සීලබ්බත පරාමාස නැති කරන්නත් බෑ. විචිකිච්ඡාව නැති කරන්නත්. ඒ සමහර අය ලෑස්ති වෙනවා මේ අගින් මුලින් යම් යම් දේවල් නැති කරන්න. ඈ දැන් එක එක සංයෝජන මුලින් මගින් අරගෙන නේද සමහර අය ද්වේෂය නැති කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් රූප රාග අරූප රාග ඇති කරන්න උත්සාහ. එහෙම නැත්නම් මානෙ දුරු කරගන්න නොයෙකුත් වැඩ කරන්න උත්සාහ කරනවා. එහෙම අගින් මුලින් මේක කරලා හරියන්නේ නැහැ. පළවෙනි එක තමයි මමත්වය දුරු කරගෙන. ඒක දුරු කිරීමෙන් ඒකින් එකින් එකට බලපාන විදියට තමයි අනිත් දේවල් දුරු වෙන්නේ. එහෙම නැතුව අගින් මුලින් මැදින් බෑ. ඒක සත්‍යයක් නේ. එයක් හදද්දීත් කණු හිටවන්න නැතුව හලක් ගන්න පුළුවන් ය. අඩිදාලමක් නැතුව එයක් හදන්න පුළුවන් ය. ඒකයි කියන්නේ ඒකේ ප්‍රායෝගික தத்துவයක මුල ඉඳලා ඕන මමත්තේ තියෙනතුරු විචිකිච්ඡාව නැති කරන්න බෑ. සීලබ්බත පරාමාස නැති කරන්න බෑ. මමත්තේ තියෙනතුරු අර ඉහළ සංයෝජන නැති කරන්න බෑ. තමන්ට මමෙක් ඉන්නවා කියලා තමන්ට දැනෙන්නේ කොහොමද? ඒක තමන්ට දැනෙන විදියෙන් සහ දැනෙච්ච විදියෙන්ම අවබෝධ කරගන්නකෝ. ධර්මයේ දැකුම් නැති හැම කෙනෙකුටම බලා ගන්න පුළුවන් මමෙක් ඉන්නකොට දැනෙන විදිය මෙන්න මේක. මොනවද දැනෙන්නේ? මමත්වයෙන් යුක්ත මිනිස්සු හිනා වෙවි හිටියද, සෝබනේට හිටියද, මේකප් එක දාගෙන හිටියද, ඇත්ත කතාව පිච්චි පිච්චි ඉන්නේ. ඇත්ත කතාව පිච්චි පිච්චි ඉන්නේ. කොයි වගේද පිච්චෙන්නේ? හම ගහපු හරකෙක් වගේ. ගහට හේතු නම් ගහේ සත්තු කනවා. බිම ලැග්ගහම බිමේ ඉන්න සත්තු කනවා. ජලයේ බැස්සහම ජලයේ ඉන්න සත්තු කනවා. මොන ඉරියව්ව කිව්වත් මොනම විදියකින්වත් හැපෙන් ඉන්න බෑ. නමුත් මම කියලා හැදුන නමුත් අපේ නුහුණ දක්ෂ නැහැ. මේ මමත්වයේ දිහා බලන්න. ඔය කියලා දෙන්නම් වාලේ. එක්ක රස්සාවක් කරගෙන නැත්තම් කියන දෙයක් ඉගෙනගෙන ඒක කොපියක් ගහලා මතක තියාගෙන තව කොලේක ලියලා විභාගයක් සමත් වෙලා කාල බීලා ඉතින් ඇඳලා පැලඳලා චාලිත්‍ර ධර්ම ටික අනිෂ්ඨ කරගෙන ඉතින් වයසට යන එක නෙවෙන්නේ ගැඹුරෙන් Taman දිහා බලන්න පුරුදු වෙන්නේ නෑනේ ඒ කිසි දණක ගැන්නුවෙත් නෑනේ ඉතින් මිනිස්සයා ටික කාලයක් ඔකට හුරු වුණාම හිතනවා මේක තමයි ජීවිතේ කියන්නේ කියලා. ඊට පහුගිය කාලේ තිබුණු යුද්ධ කාලෙත් එහෙමයි. ටිකටෝම හැමදාම බෝම්බ පුපුරනවා, මැරෙනවා, හැරෙ මේ තියෙනවනේ. ඉතින් කාලයක් ගියාට පස්සේ මම හිතුවා මේක අමුත්තක් නෙමෙයි. මේක තමයි රටක් කියන්නේ කියලා හිතුවා. එහෙම හිත හදාගත්තා. එහෙම හදාගත්ත වෙලාවේ තමයි ඔය මහින්ද මහත්තයා වැඩ ඉවර කරලා දුන්නේ. ඊට පස්සේ හිතුණා, "ආ, ඒකම නෙමෙයි රට මෙහෙමත් රටක් තියෙනවා" කියලා. ඊට පස්සේ තමයි එතන ඊට පස්සේ තියෙන අපිට වෙනසක් වුණා වුණානේ. දැන් ඉතින් වෙනස කරලා කටේ ඇඟිල්ල ගහගෙන ඉන්නව බලාගෙන. ඒ වගේ. එනිසා මුතජන මනුස්සයා හිතුවොත් එහේ මේක තමයි ස්වභාවය කියලා. එයා හිතනවා මේක තමයි ජීවිතය. නෑ. මේ ලෝකෙ තියෙනවා සැනසිලිදායක ජීවිතයක් තියෙනවා කියලා පිළිගන්නවා. ලෝකයේ ඉක්මව ලෝක නිරෝධය දුටු සමන බ්‍රාහ්මණය මේ ලෝකෙ ඉන්නවා කියලා විශ්වාස කරන්න ඕනලු. එහෙම නැත්තම් මිත්‍යා දෘෂ්ටිය රහුවද? එහෙමයි නිවනක් මේ ලෝකේ තියෙන. කෙලවරක් මේ ලෝකේ තියෙනවා. සාංසාරික විමුක්තියක් ලෝකේ තියෙනවා. සැනසිලිදායක සෝයක් මේ ලෝකේ තියෙනවා. මට නම් උවමනා වුණේ නිවන් දකින්න නෙමෙයි. මානසිකව සහනයක් ලබන්න. එතකොට මානසික සහනයට තියෙන එකම දේ ඒ ධර්මය. එතකොට මානසික සහනය ලැබනකොට බලනකොට නිවන කියලා වචනෙන් කියලා තියෙන්නේ මානසික සහනයටම කියන වචනයක්. එහෙනම් නිවන කියන්නේ මානසික සහනයට කියන වචනයක්. පොඩ්ඩක් කියලා කියන්නේ මගේ හිතට නිවනක් නැහැ කියන්නේ. ඒ කියන්නේ මානසික සහනය නැහැ කියන්නේ. මේ කර්තව්‍ය කළාම නම් මගේ හිතට නිවනක් ලැබෙන්නේ. ඒ කියන්නේ මානසික සහනය. මානසික සහනය ඇසේවි පස්සේ බලනකොට මානසික සහනයටම තමයි නිවන කියලා තියෙන්නේ. මානසික සහනය ඔබට උදා වෙන්නේ නැහැ. ඉන්ද්‍රයන් මැද්දට කොටු වෙච්ච මමෙක් කියන කෙනෙක් පිළිගන්නකම් අදහනකම් බාර ගන්නකම් ගැට ගහගෙන තියාගෙන ඉන්නකම්ම සැනසෙල්ලක් නෑ. ගොඩක් අය හිතන්නේ මේ මම කියලා ගත්තාම දැන් ඒක සැනසෙල්ලක් කියලා. දැන් ඕනම කෙනෙක්ගේ කැමති දේ යම්කිසි කෙනෙක්ව කැමති දෙයක් තියෙනවා නම් කැමති දේ ප්‍රිය උපදවනවයි කියලානේ හිතන් ඉන්නේ. තමන් කැමති දේ ප්‍රිය උපදවනවා කියලා. ඉතින් අපි ප්‍රතික්ෂේප කරනකොට කැමති දේ දැන් ඔබ අපි හිතමුකෝ ඔබ කිරිතේකක් බොන්න කැමති වෙච්ච කෙනෙක් අපි කියනකොට එයා දැඩි කැමැත්තකින් ඉන්නවා දැන් කිරිතේ බොන්න ඕනේ නැහැ කියලා මොකක් හරි හේතුවක් හරි දක්වගෙන යාර කිරිතේ බොන්න එපයි කිව්වොත් එන්නේ යාට තරහක් යනවා කේන්දියක් යනවා ඊට දෙදෙයහපන් ඔබ කැමති යාළුවෙක් ආශ්‍රය කරන්න එපයි කියලා සමහරලාට බිරිඳ කිව්වොත් මහත්මයාටම කිව්වොත් ඔබේ යාළුවත්ට කියන්න බා. නමුත් යාළුව හොඳටම හිතට වැදිලා ඉන්නේ. ඒ යාළුව ආශ්‍රය කරන්න බෑ. යාළුවත්ට කියන්න බා කියලා. ඔබ බිරිඳත් එක්ක තරහ වෙනවද නැද්ද? තරහ වෙනවා. ඒකට බිරිඳට කියනවා බිරිඳ කැමති කවුරු හරි යාළුවෙක් ඉන්නවා හිතවත් කියලා. ඒ කියන මොනසත් එක්ක යන්න බෑ හරිනේ කියලා කියලා කියනවා. ඒකට එයත් ස්වාමියාත් එක්ක අමනාප වෙනවා. ඔය ඔක්කොටම වඩා ජීවිතේ තමන්ට කැමැතිම කෙනා තමන්ට වටිනම කෙනා කවුද? තමා. එතකොට අපිත් එක්ක තරහ වෙන එක අහන්න දෙයක්ද? අපි කියනවා ඔබව අත්හරින්න, මමත් ඔය අත්හරින්න. ඒක අත්හරින්න කොහොමද හම්බුනේ? එහෙම කරන්න පුළුවන්. අපිත් එක්ක තරහ. නමුත් හොඳ ස්වාමියෙක් ඉන්නවා, හොඳ බිරිඳක් ඉන්නවා. යමක් කිව්වහම ඒ ගැන විමසුම් බුද්ධියෙන් බලනවා. ඇයි මේ මිනිස්සය මෙයාව ආශ්‍රය කරන්න එපයි කියන්නේ කියලා තහන්න පුළුවන්. කවුවාම කියනවා එයා බේබදු මිනිස්සය, ඔයත් බීමට එන්න හිවි ඔය මිනිස්සත් එක්ක ගියාම. ස්වාමිය කියනවා. එහෙමත් නැත්නම් කියනවා අනිත් පැත්තේ යාගේ හොඳ නැහැ, චරිත හොඳ නැහැ, ඒ නිසා යන්න බා, පාටත් නමකට කැලලක් වේ කියලා කියනවා. ඒක කල්පනා කරන්න බලලා ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒ වගේ මමත්වේ අත්හරින්න කිව්වහමත් නිකම්ම අත්හරින්න බෑ. ඇයි මමත්වේ අපි අත්හල යුත්තේ? කියලා අහන්නව. එහෙම නැත්නම් බලන්න. ඊට පස්සේ කියන්නේ ඔබව රවට්ටන කෙනෙක්. ඇත්තද? ඔව්, ඔබව රවට්ටයි ওই මිනිස්සේ හරියට මේ කවුද? සක්විති වගේ ඒ රවට්ටන මිනිස්සෙක්. මිනිස්සය ළඟ මුදල් දෙන්න එපා, ණය දෙන්න එපා, ගනුදෙනු කරන්න එපා කියලා ඔන්න බිනද කියනවා. ඔය මිනිස්සය ඕම් හිරියද හරි යකෙක් වගේ පුජ්ජලේ. ආශ්‍රය කරන්න එපා, ඔයාටත් හිරිහැරයක් කරයි. ඔය පුජ්ජලයා මහා නරක පුජ්ජලෙක්, මේ ගෙදරට ගෙන්න ගන්න එපා කියලා කියනවා. ආන්න ඒ වගේ අපිටත් කියන දෙන ඔබේ මමත්වය ඔබව මුලා කරන කෙනෙක්, ඔබව රවට්ටන කෙනෙක්, ඔබව අන්දන කෙනෙක්, ඔබව අපායට ගෙන යන කෙනෙක්, ඔබේ සැපය ඔබට අහිමි කරන කෙනෙක්, ඔබගේ ධන විනාශය සිද්ධ කරන කෙනෙක්, ඔබව දුකටපත් කරන කෙනෙක්. හැබැයි පෙන්නයි අර වචී පර්ම මිත්‍රයෙක් වාගේ ලස්සන හිනාවකෝයි, ලස්සන සැරසිල්ලකොයි, ලස්සන කතා බහකොයි තියේවි. හැබැයි ඒ ඔක්කෝම යට ඔය සීත ඒ පුජ්‍යලයා කපුටි පුජ්‍යලයා ඒ දෙයි කරන්නේ ඔබව නවට්ටන්න, ඔබව මුලා කරන්න. හරියට ණයක් ඉල්ලගෙන ඉන්න මිනිස්සෙක්ගේ මූණේ තියෙන ලස්සන බලන්නකෝ. ඒ කියන්නේ අර අපිට උදව්වක් කරන එන මිනිස්සයා නිකන් චන්දියා වගේ ගහන්න බඳින පෙලෙන්ඩා වගේ හිටියද අර ණයක් ඉල්ලන්න එන කෙනාගේ තියෙන බයවත්කම තියෙන අරුණාව ලොකු අයියේ, ඔයා තමයි මේ ලෝකේ ඉන්න එකම දෙයියෝ, මම අනිවාර්යෙන් මේක සති දෙකෙන් දෙනවා කියලා ගන්න ජීවිතාන්තයේ සම්බේතය. ඒ හා සමානයි මාරයාගේ ස්වභාවය. මාරයට බෑනේ මෙයාට මේ මාර විසර්ජනාවුත් ඒක මාරයට රැවටෙන්නේ. මාරයා නිතරම ගන්නේ ලස්සන වෙස් කොයි වගේ අර තණ්හා රති රගා කියලා ලස්සන ගෑනු ළමයි තුන්දෙනෙක් ඉහිමෙන් දාලා මේ පෙන්ුවේ ඔන්න මාරයාගේ ඩෝටර්ස් ලගේ හැටි පෙන්වෝ. මේගොල්ලෝ ලස්සනට ඇඳලා ඉන්නේ, නිකම්ම නෙමෙයි ඉන්නේ. මොනවද ලස්සන? ආහාර පාන සුවඳ විලුණු වගේ දේවල් ඔක්කොම ටික දාලා තමයි මේ මාරු දුවරු ටික එන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ වහන්සේ බස්සල එහෙමත් නැත්නම් මේ මාරු දුවරුගේ තියෙන ලක්ෂණය මෙන්න මේකයි කියලා තේරුම් අරගෙන ඉරලා මේ සිතේ තියෙන ස්වභාවයක්, බාහිර තියෙන ස්වභාවයක් නෙමෙයි, හිතේ තියෙන ස්වභාවයක්, මෙන්න සිතේ තියෙන ස්වභාවය දකින්නවා. මේ මම මම කියලා මට මේ දැනෙන දේ මුලාවක්. මමයි කියලා දෙයක් දැනෙනවා නම් මායාවෙන් ඉල්ලන්න ඕන ඔප්පුව. දැන් සමහර අය හිතනවා මටත් ඒ කාලේ ඒ පන්සලක් එහෙම පොඩි තැනක් හිටනකොට සමහර අයගේ පන්සල් මට දුන්නා. මේ හම්බුනට ඕන මේ පන්සල කරගෙන යන්න කියලා. ඒ අය කියනවා මේ මේක ඔබ වහන්සේගේ කියලා හිතාගෙන කරගෙන යන්න කියලා. ආ රිෂෝක්නේ මං කොයි ඉත හිතාගෙන ඉන්නවට දෙවිය හොඳයි නේ ඔප්පුවෙන් දුන්නොත් කියලා. එතකොට කියනවා නෑ ඔප්පුවෙන් නම් දෙන්නේ නෑ. හිතාගෙන කරගෙන යන්න. ඒ ඔබ වහන්සේගේ කියලා අරිෂෝක්කේ දෙන්නේ නේ. ආගාරීට පපෙන්නල මේ ඔයාගේ කියලා හිතාගෙන මේක ගියා කදාගෙන. ඒ තමයි ස්වභාවයේ වෙන්නේ ස්වභාවයක් තිබුණා අපි ආරම්භ කරන කාලේ. ඉතින් මං කල්පනා කරා නෑ මේ වාරියන්න මේ මාර්යට රැවටිච්ච නැති මම මේ මිනිහට රැවටේද මම මේ වස්ස ටික කාලෙක ලනුව ගැස්සුකම මං එළි ඈ ඩායක මාත්‍ය සද්දයක් දාපු ගමන් එළි ඒම ගොඩක් හාමුදුරුවන්ට උනා. ඒ වගේ අපි ඉල්ලන්න ඕන මහාරයාගේ ලියාපදිංචිය දෙන්න. මම කියලා දැනෙනවා නම් මම ලියාපදිංචිය මොකද්ද? මොකද්ද නම්බරේ? මොකද්ද සනාථ කරන්න තියෙන මායින් ගල් කණු කියලා හඳුනන මහාරයාගේ. බලවට ලියාපදිංචියක් නෑ, ඇඩ්‍රස් නෑ. නෑ. මේ හිතනවා හිතනවා මම 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 මගේ මගේ වේකල කියලා හිතනවා හිතනවා ඇඩ්‍රස් නෑ. එයා බලින්චියක් නෑ. ඊට පස්සේ මේ මායා කල්පනා කරන්න රවට්ටන්න උත්සාහ කරපු බෝකර් කෙනෙකුට ඒක රවට්ට ගන්න බැරි වුණාම මේ මිනිස්සු ඔළුව කහ කහ යනවනේ. ඒ වගේ තමයි. හොඳටම බලන්න ඒ වාහනේ කරා හරි ඕවර හරි බෝකර් කමක් කතා කරලා ලොකුවට රවට්ට ගන්න බැරි වුණාම මේ මනුස්ස ඔළුව ගහ ගහ යනවා. ඒ වගේ තමයි ඔබේ ළඟ ඉන්න යාවිද්‍යා සහගත චින්තනය ඔබේ ඥානේ විද්‍යාත්මක කරනවා. අවිද්‍යා සහගතව පහළ වෙන වේගයන් නුවණින් බලන්න. වහා මේ වේගය පලා යනවා. මේක මට අහිත පිණිස, මේක මට ආවේද පිණිස, මේක මට අලාභය පිණිස, මේක මට දෙලව දුක පිණිස පවතිනවායි කියලා දකින්නවත් එක්කම එකින් පලා යනවා. නේ දැන් අපිට නුවණක් තේරෙවට අපි කියනකො කවුරු හරි ඇවිල්ලා ඉවරලා මාතේ මාසෙට ලක්ෂයක් වන්න පුළුවන් ජොබ් එකක් තියෙනවා. මොකද්ද කියලා අහුවා මොනවා හරි නීති විරෝධී වැඩක් කියනවා කවුරු හරි. කුඩු ටිකක් ගෙනියන්න හරි ගංජ ටිකක් ගෙනියන්න හරි මොනවා හරි ඔය තියෙන එතනෝල්ද මොනවද කියලාත් ඔය කියන්නේ ඔය ඕ හරි ගෙනියන්න කියන. එතකොට මොකද කියන්නේ? හා ඌ ලක්ෂයක් නේ කෝටියක් සමුණා මට ඕනේ. මට මේ විස්තරාමකට ඇති ජීවත් වෙන්න. ඇයි? ඔච්චර ඒකේ දුනත් ඒකේ අනර්ථය දකින්නකොට එයා ඒකෙන් වළකිනවා. ආන් මේ වගේ තමයි තමන්ගේ මනස තුළ තවන්න බුද්ධියක් ඥානයක් තියෙන්න ඕනේ ඒක අනර්ථය දකින්න. හොඳයි ඒකේ පිළිබඳව අනර්ථයක් දන්නේ නැති කෙනෙක් කියන. මොකද කරන්නේ බුද්ධිලා? දිගම්පල්ලක් දන්න ඒ දෙන අනේ මේ ලක්ෂයක් නේ හම්බෙන්නේ කියලා ඒ දෙන බත් උඩ ලක්ෂෙත් නැහැ ජීවිතෙත් නැහැ. ඒ වගේ දාක්ටගේ ඉරේ ඉන්නවා. මේ කාලයකට පස්සේ එහෙම නැත්තම් මේ යන වෙඩි කාලා මැරෙනවා මිනිස්සු. අන නුවණ තියෙනවා. බාහිර ලෝකේ දිහා බලන්න, පැවැත්ම දිහා බලන්න නුවණ තියෙන්න ඕන. ආධ්‍යාත්මික ලෝකේ දිහා බලන්න නුවණ තියෙන්න ඕන. අන නුවණ බස්සගෙන යම්බෝ මාවදී කටයුතු කරලා යා ජීවිතය ජය කරගන්න ලැබෙනවා. සිහිය කියන්නේ අන්නේ නිසා ඉතාම වැදගත්. ඒ සිහිය නිකම්ම නෙමෙයි ආත්ම සංවේදී සිහියක්. අවබෝධාත්මක සිහියක්. යම් යම් කරුණු තියෙනවා, සමහර දේවල් නොතේරෙනවා අපිට. නමුත් අපේ තියෙන සිහියෙන් උත්තරයක් ගත්තොත් එහෙම වැරදි. එතකොට අපි මේ වෙලාවට මොකද කරන්නේ? ඒක දන්න කෙනෙක්ගේ, අවබෝධයේ තියෙන කෙනෙක්ගේ උපදේශයක් එකට එන්න ඕන. දැන් ඔබ හොඳ අවදියේ ඉන්න කෙනෙක්, හැබැයි වාහන පිළිබඳව දන්නේ නැහැ. නමුත් ඔබට පේනවා මේ වාහනේ මගේ බලන විදියට පිටින් නම් ලස්සනයි. දැන් එතකොට මගේ දැනුම වෙනවා මේක ගත්තොත් හරියනවද? ඒ වුණාට Taman තේරුම් ගන්න ඕන, මම මේකේ ඇන්ජිම ගැන නම් බලන්න දන්නේ නැහැ. එහෙනම් ඇන්ජිම ගැන නම් බලන්න දන්නේ අපේ ඉන්න ජෝන් බාස් දන්නවා. ජෝන් බාස් එක්ක කරගෙන ඇහිලා බලනවා ඇන්ජිම කොහොමද කියලා. එතකොට ඒ සිහියත් එක්ක කල්පනා කරන්න. ඒ විතරක් නෙමෙයි, ඒ බාස් කිව්වත් ආයෙත් වන්ද බලන්න ඕන තමන්ගේ තේරෙන සීමාවෙ. දුම යනවාද කියලා බලලා, සද්දේ තියෙනවද කියලා බලලා, වාහනේ අදිනවද නැද්ද කියලා බලලා පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් නේ. කෙනෙකුට හිතා ගන්න. තමන්ගේ දැනෙන සීමාව. අර බාස්ට කියලා බැලුවොත් තමන්ගේ දැනෙන සීමාවෙන් ආයෙත් බලනවා. බාස් කියන්නේ ඇත්තද නැත්තද කියලා කල්පනාවෙන් බලනවා. ඒ වගේ තමයි. තමන්ට තමන්ගේ නිරවුල් මනස ආරක්ෂා කර ගන්නට, නිරවුල් ආකාරයෙන් කටයුතු කිරීම සඳහා තමන්ට අවශ්‍ය කරන අර ඉව අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ සිහිය අවශ්‍යයි. අවදීන් කටයුතු කරන්න ධර්මයේ තුල ඇලෙනවායි කියලා කියන්නේ අපි සිහිය වර්ධනය කරගන්න එක. ඈ ප්‍රඥාව නුවණ වර්ධනය කරගන්න එක. එතනම ඇති වෙනවා සංවර භාවයක්. ඒකට තමයි සීලය කියලා කියන්නේ. එතකොට සීලය වර්ධනය කරගන්න එක. එතනම ඇති වෙනවා සාමකාමී ස්වභාවයක්. ඒ සමාධිය වර්ධනය කරගන්න එක, පවත්ව ගන්න එක තමයි, ලස්සන කරගන්න එක තමයි ඔබේ මනස දියුණු කරනවායි කියලා කියන්නේ. දැන් gedare lassana karagannawa kiyanne mokadda? Apirisudu apiliwelata tiyena dewal piliwelata sakasima saha aayi apiliwelak eti nowannata katayutu kirima. Ekenne kehellella medulata wisi karanne. Ha? Tiyena kadadasi pole saha patte garden ekata danne. Janeli arala suggale aya patra kela gahanne. දැන් මෙයා පිළිවෙල කළා වගේම ඊළඟට ඒ පිළිවෙල ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. අන්න මනසක් තෝකමයි. පිළිවෙලක් ඇදගෙන ඒ පිළිවෙල ලස්සන කර. හැබැයි එතකොට ඒ පිළිවෙල තුලින් සහ ඒ ලස්සන කරගත්ත මනසින් Tamanට ලැබෙන්නේ හොඳ ආස්වාදයක්ද නැද්ද? ආස්වාදයක්. තව ආස්වාදේ වෙන්න අපි මොකද කරන්නේ? සුවඳ ගන්න හොඳ හඳුන් කූරක් පත්තුවා. පත්තු කරන්නම් වාලේ හඳුන් කූරක් පත්තු කරාම සුවඳ ගන්න නෑ, නිකන් දුම විතරයි. කාබන් එක විතරයි සමහරලාට කියන්නේ. ඒ එහෙම නෑ. එයා හොඳ සුවඳ ගන්න හඳුන් කූරක් පත්තු කරනවා. එමෙ නැත්තම් සුවඳ ගන්න පහන තෙලක් පත්තු කරනවා. ඈ සුවඳ මල් දාපු ලස්සන මල් භාජනයක් තියෙනවා. අන්න තමන්ගේ හිතත් එහෙම ලස්සන කරගන්න, තවත් සෞම්‍ය කරගන්න. මට කරන්න පුළුවන් මොකද්ද? මේ මනස තුළ ඒ කාර්යයන් සිදු කරනවා. එතකොට මනස තව තවත් ලස්සන වෙනවා, තව තවත් වැඩෙනවා. නිකං අභිධර්ම පාඩ ටිකක්, සූත්‍ර පාඩ ටිකක්, මොනෝ මොනෝ හරි දෙයක් දැනගෙන වැඩක් වෙන්නේ නෑ. තමන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළ තමන්ගේ හිත ලස්සන කරගන්න වැඩපිළිවෙලක යෙදෙන්න ඕන. අනර්ථපද ගාථා අදහසක්, ක්‍රියාවේ නොයදෝන ගාථා අදහසක් කියා දැනගන්නට වැඩියේ ඔබ ක්‍රියාවේ යොදවන අර්ථාන්විත ආකාරයෙන් ජීවිතයට එකතු කරගන්න එක ගාතාව වටින්. ඒ නිසා මම උත්සාහ කරන්නේ එක ගාතාවක් ඔබට හරියට කියලා. අපි කියන සමහර අයනේ ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ ප්‍රගුණ කරන්නේ නැහැ. එයාට සැනසෙල්ලක් තිබෙන්නේ නැහැ. දේශිතිය තියෙන හරි කාර්ය බහුලයි, හරි සැනසෙල්ලක් නැහැ, හරි තරගකාරී, හරි ප්‍රශ්න. මේ තමන් සුවයේ ඉඳගෙන, සුවතාවයේ ඉඳගෙන තමන් ආදර්ශයක් බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි වැදගත්. ඒක අනුන්ට හරියන විදිහට නෙමෙයි, තමන්ට හරියන විදිහට තමන් ජීවත් වෙන්නේ. සමහර අය හිතනවා මේ එයා භාවනා කරනවා ඒ නිසා එයා භාවනා කරන අයට තරහ ගන්න ලයිසන් නැහැ කියලා. එතකොට ගෙදර තියෙන ඔක්කොම සද්දබද්ද ටික එයාට දානවා ඇවිල්ලා බලන්න. මට තරහ යන්නේ නැති එක ඇත්ත. හැබැයි මට ඔයාගේ තරහ පිළිබඳව සැලකිලිමත් වීමේ අයිතිය තියෙනවා. මට තරහ යන්නේ නැති බව ඇත්ත. මම මේ දැන් වරි වෙන්නේ මගේ තරහ ගැන නෙමෙයි, ඔබේ තරහ ගැන. ඒ නිසා ලෝකේ සාධාරණ ධර්මයේ මට තරහ නැති වගේම මම කැමති ඔබත් තරහ ගන්න නැති කෙනෙක් බවට පත් වෙනවා නම් මං ඔබව පෙරලන්නේ නැති කෙනෙක් වගේ. මම කැමති ඔබත් මාව පෙරලන්නේ, තලන්නේ පෙරලන්නේ නැති කෙනෙක් වෙනවා නම්. මම ගහන්න ඔයාට පොල්ලක් එනවෙ නැති වුණාට ඔයා මට ඔය පොල්ලෙන් ගැහුවොත් ඔයාගේ පොල්ල උදුරලා මං ඔයාටම ගහනවා. එතකොට මං ගහන්නේ මගේ පොල්ලෙන් නෙවෙයි ඔයාගේ පොල්ලෙන්. එතකොට ඒක මගේ තරහ නෙවෙයි. දැන් මේක තේරුම් ගන්න කියන්නේ මේ අපිට මේ භාවනා කරන අය කියලා අපිට මේ ලයිසන් එක නැති කරනවනේ. තරහ ගන්න බෑ, හරියට අඳින්න බෑ, බන දෙන්න බෑ, මුකුත් කරන්න බෑ කියන එකට මේ කියන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. එතන අපි ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් අසනවන බුදුරජාණන් වහන්සේට බැනුම් චෝදනා ඒවා ලබා දුන්නා බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඔබ හතපු දේවල් ටික ඔබටම අනුභව කරන්න වෙයි. බුදුහාමුදුරන්ගේ ආරාම වෙනත් තීර්ථයක වල්ලා ගත්තා. ඒ ලය බුදුරජාණන් වහන්සේ නියඳව ගහක් මුල වැඩ හිටියාම නමුත් රජවරු ක්‍රියා කළා ඒක නැවත බාර දුන්නා. මේ ඉතින් බුදුහාමුදුරන් බාර දුන්නා. දුර් බුදුහාමුදුරේ පාය පාය මිනිස්සු පව අහිංස කරන ඉඳපා අපි ගහක් ඇදෙන්න කිව්වේ ඉන්නේ හරි ඒකෙම කරන්න කියලා කිව්වා. සාධාරණයක් ඒ නිසා මේ මේ ධර්මය තේරුම් කර ගැනීම කියලා කියන්නේ අන්ධ මෝඩ කරුණාව නෙමෙයි. හෝම සුරක්ෂිතභාවය හොඳින් ප්‍රකට කරගන්න ආර්ථික සංවර්ධනයටත් මානසික සංවර්ධනයටත් සමාජික සංවර්ධනයට රටක් යටින් සංවර්ධනයට ඉතාමත්ම ඉවහල් වෙන දෙයක් හැටියට තමයි ධර්මය තමන්ගේ ජීවිතයට අන්තර්ගත වෙන්නේ. එතන තියෙන්නේ විද්‍යාත්මක ඥානය. එහෙම නැතුව මේ තමන් මෝහයෙන් යටපත් වී සිටීම නෙමෙයි. හැම දෙයක් පිළිබඳවම විද්‍යාත්මකව බලන්න පුළුවන්. මේ විද්‍යාත්මක කියුවාම හිතන්නේ පාර ආරම්භයෙන් සමාජ විද්‍යාත්මක භූගෝලයේ මේ තාරකා විද්‍යාත්මක කියලා ඒ විද්‍යාත්මකද මෙතන බලන්නේ. මනුෂ්‍යයාගේ දෙන ආත්ම සංවේදීත්වය එක්ක උපදින මානව ක්‍රියාකාරකම් වල සාධාරණත්වයේ තියෙන මානව ධර්මතා තියෙන. අන්නේ තුල පවතින විද්‍යාත්මක න්‍යායන් පදනම් කරගෙන. ඒ කියන්නේ මට ඉදිකටෙන් යන්නම රිදෙනවා. ඒකෝර මං තව කෙනෙක්ට ඉදිකටෙන් අනින්නේ නෑ. තවත් කෙනෙක් මට ඉදිකටකින් යන්නොත් එහෙම රිදෙනවා. ඒ නිසා මම මේකෙන් වළකින්නත් ඕනේ. මදුරුවේ ඉන්න පළාතක ගිහිල්ලා ජීවත් වුණොත් ඒ මදුරුවංගෙන් ඇති වෙන රෝගය හැදෙනවා. උණ හැදෙනවා. ඉතින් මම ඒකේ පළාතෙන් වළකින්න ඕනේ. අනේ ඒ වගේ තමයි මනස තුළ නිවැරදි විද්‍යාත්මක පසුබිම. නිවැරදි විද්‍යාත්මක ස්වභාවය ආඳුන ගන්නවා. හොඳයි. ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙක් කුමක් අරමුණු කරගෙනද වාසය කරන්නේ? කුමක් වෙනුවෙන්ද පේවි වාසය කරන්නේ? කුමන ධර්මතාවයන්ට වඩා යා නිරෝධය වෙනුවෙන් පේවි වාසය කරන්න. නිරෝධය තමයි වඩන්නේ. නිරෝධය අරමුණු කරගෙන තමයි වාසය කරන්නේ. තෝ නිරෝධය අරමුණු කරගන්නේ නිරෝධ සහගතවමයි. නිරෝධය දකින්න පුළුවන්කම තියෙන්නේ නිරෝධයේ. ඉංග්‍රීසි භාෂාව අඳුනගන්න ඉංග්‍රීසි භාෂාව දන්න කෙනානේ. තොර නිරෝධය හඳුනගන්නේ නිරෝධයේ හඳුනන කෙනා. නිරෝධය වැඩිපුර කියවනකොට නිරෝධය ගැන අවබෝධය වැඩි වෙනවා. වෙනත් භාෂාවකින් අපි කියෙමු ඉංග්‍රීසි භාෂාවකින් ඉංග්‍රීසි භාෂාව වැඩි පරිහරණය වෙනකොට මොකද වෙන්නේ? ඉංග්‍රීසි භාෂාව පිළිබඳව අවබෝධය වැඩි වෙනවා. අපි විල්ලුත් කරන හොඳේ ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කරන මහත්මයෙක් හිටියා. එතුමා ඩික්ෂනරිය දාගෙන හැමදෙස්සෙම බලනවා, කියවනවා. ඉතින් ඇමරිකාවෙ ඉඳලා වගේ ආපු සුදු හාමුදුරුවෝ පවා කිව්වා, "මේ මිනිසුන් තත්ත්වයේ මොකද මේ මහත්මයා උච්චාරණය කරන, හරියට කතා කරනවා, අදාළ වචනේ අදාළ තැනට යොදනවා. හරි ශ්‍රේෂ්ඨයි" කියලා බොහොම අගය කළා. මේ ඉතින් අර ඩික්ෂනරි අතේ තියාගෙන කියනවා. ඉතින් අපි විහිළු කරන තාම පොඩි ගාවගේ ඩික්ෂනරි අතේ තියාගෙන ඉන්නවා කියලා. නමුත් බලනකොට එයා තමයි ඒකේ තියෙන, එයා දැනගත්ත සාමාන්‍ය කතා බහක් නෙමෙයි, මම විශිෂ්ට අන්දමින් කතා කරන්න ඕන කියන තැන එයා ඉඳලා තමයි ඒක දෙයි කරන්නේ. ඒ නිසා තමයි එයා සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරන කෙනෙක් නෙමෙයි, විශිෂ්ට අන්දමින් ඉංග්‍රීසි භාෂාව හසුරවන කෙනෙක්, සුද්ධ පුදුමු කරවන විදියට පිළිවෙලට එයා කතා කරනවා. ඒ වචනේ දෙන්න හදියට ගැළපෙන එකේදී වෙන්නේ නැති වුණොත් වෙන එකක් ඇතිවෙන්නේ, ඒක විශිෂ්ට වෙන්නේ. ඒ නිසා ආන්නේ වගේ අපිටත් තියෙනවා භාවිතා කරන්න. මේ භාෂා නිරෝධේ භාවිතා කරනවා. භාවිතා බහුලීකත. බුදුහාමුදුරු මතක් කරනවනේ නේ. එතකොට මේ නිරෝධ සහගත ස්වභාවයෙටම තමයි චේතෝ විමුක්තික මෛත්‍රිය කියන්නේ. අයි වෙන දෙයක් නෙමෙයි. මේ නිරෝධයෙටම තමයි එතෙන්දී පැහැදිලි කරන්නේ. මෙත්තාය වික්කවේ චේතෝ විමුක්තිය කියන වචනයන්නේ මේ මෛත්‍රී පුරුදු කිරීම පිටින්. එතකොට චේතෝ විමුක්තික මෛත්‍රිය හඳුනාගත්ත කෙනා චේතෝ විමුක්තික මෛත්‍රිය පුරුදු කරනකොට ඉතින් එක එයා වෙන වෙන අරමුණු වලට සිත් යොමු කරන්නේ. ඒ අරමුණු වලට සිත් යොමු කරොත් එහෙම ඒ අරමුණ තමයි වැදෙන්නේ. දැන් රත්තරන් හැන්දක් තිබුණා කියමුකෝ. රත්තරන් හැන්දෙන් මාළු වෙනවා පිළි අඳ ගන්නවා. දැන් ඔය වෙච්ච දේ එකනේ. ඒ දවස්වල ඔන්න මළවෙනි දාර්ශනීය දකිනවා. දැකලා ඒගොල්ලෝ මොකද කරන්නේ ඊළඟට? ඒකෙන් ධර්මයේ බෙදනවා වෙනුවට ඒ හැඳ ආයි අර මාළු පිළි බෙදන්න ගත්තා. ඊට පස්සේ අර ධර්මයේ සුවඳ එනවා වෙනුවට එන්නේ මොනවද ඒ හැඳේ? මාළු පිළි. නමුත් යම් කිසි ධර්මයක් ගත්තේ තේන් දිනුනේ නැහැ. ඉතින් අපේ සමහර ධර්ම අවබෝධය වෙච්ච අයගේ ලක්ෂණ ඒක. රත්තරන් හැඳ ගන්නවා ඊට පස්සේ ඔව් අර කරවල මාස් මාළු බෙද බෙද ඉන්නවා ඒකෙන්. එය වෙද වෙද ඉන්නකොට මේ අර ධර්මයේ සෝදනෙක ඉන්නේ නේ මේක. ඊට පස්සේ කියනවා අනේ ධර්මයේ දැක්කට මේ වැඩි හරි ගිහිල්ලා නෑ සම්පූර්ණ. සම්පූර්ණ වෙන්නේ කොහොමද? තමන් ධර්මයේ දැක්කයි කියලා එතන හදියට කටයුතු කරන්නේ නැත්තම්. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙකුට ඡන්දෙට ඉදිරිපත් වෙලා රාජ්‍යත්වය ගන්න පුළුවන්. රජකම අරගෙන මිනිස්සු වටේට අප්ලික් කර කර ඉඳලා හරියනවාද? තථාබයිදී යයි රාජ්‍යත්වය තුල හරියට වැඩ කරන්න ඕනේ. වැඩ කරාම යා විශිෂ්ට රජෙක් බවට පත් වෙනවා. වැඩ කරන්නේ නැති රජෙක් හිටියොත් වටේම බැනුම් ගන්නව ගඳ ගන්නවා. ඒකම තමයි වෙන්නේ. ඈ ධර්මයේ පුබුදවා ගන්නවා. ඒ ධර්මයේ පුබුදවා ගත්ත පමණින් මේ පුජ්‍යලයාගේ අනිත් අඩුපාඩු ගන්නකින් ඒ තියෙන මේ අඩුපාඩු නැති කරන්න බෑ. එයා ඒව හදා ගන්නවා. ඒ ක්‍රමානුකූලව ජීවිතයක් තුළ වර්ධනය වෙන තමන්ගේ ප්‍රඥා මහිමයත් එක්ක වර්ධනය වෙන සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා තමන්ගේ හැන්ද ධර්මයම සිහි කර කැඳවන්න, ධර්මයම වඩන්න, ධර්මයම අහන්න, ධර්මයම කියන්න, ධර්මයම බෙදා දෙන්න, ධර්මානුකූලවම දකින්න කටයුතු කරනකොට තමන්ගේ ධම්ම ජීවිතය වැඩි දියුණු වෙනවා. එතකොට අර ග්‍රාම්‍ය ජීවිතය දුර වෙලා ඈත් වෙලා යනවා. ග්‍රාම්‍ය ජීවිතය කියන්නේ මේ පහ ප්‍රාථමික මට්ටම. ග්‍රාම්‍ය කියන්නේ පහළ. අපි හිතාගෙන ඉන්නේ නේද වැඩි යුගයේ මිනිස්සුන්ට දැඩි ප්‍රචණ්ඩ බවක් තිබුණා, දැඩි ලෝභ දේශ මොහ බවක් තිබුණා. ඒකෙන් මිදිලා මිනිස්සු ටික ටික සભ્યත්වයට පත් වුණා කියන එක නෙමෙයි නගරයේ කියන කදහසෙන්. දැන් නගරයක් ග්‍රාමයයි. ඉස්සර පොණාතු ඇඳගෙන කරපු වැඩ ටික දැන් කලිසම් කෝට් එකක් කරනවා ඉච්චිලා. එනස නගරේ ග්‍රාමයේ බවට තියෙන ග්‍රාමයේ බව තියෙනවා. ධර්මයේ රසවන්තය. ඇයි රසවන්ත? ධර්මයේ නිරෝධ සහගතයි. ඒ නිසා රසවන්තයි. එයාලගේ කිසිදු ප්‍රතික්ෂේපිත බලයක්වත් අනුමැතියක් ලබා දෙන බලයක්වත් නැහැ. දැන් අපි සමහර වෙලාවට මොනවා හරි දැන් පෙන්වුවම මේක ලස්සනයිද අවලස්සනයිද කැතයිද කියලා අහුවාම අපේ ඔය සීයන ආචිලා වගේ කියන අනේ මන්දා කියන වචනයක් කියනවා. මම ඔක ලස්සනද දන්නෙත් නෑ, අවලස්සනද දන්නෙත් නෑ, ඕනද දන්නෙත් නෑ, පාද දන්නෙත් නෑ, අනේ මන්දා කියලා කියනවා. මම හිතන්නේ ඒක තමයි අපිට කරන්නත් තියෙන්නේ. නිරෝධ සහගත කෙනෙක්ගෙන් ඇහුවහම මේක කොච්චර වටිනවද, මේක කොච්චර වටිනවද කියලා කියන්නේ අනේ මන්දා. ඉඩමක් හොයන කෙනෙකුට ඒක පාන්දර ආරංචියක් ලැබෙනවා. පර්චස් 10ම ලක්ෂයට විකුණුන ලැබේ කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. දුවන් නැද්ද ඇඩ්‍රස් එක ඔසේ? අඩුවර මේ පළාතේ කොළඹ පළාතේ දිනුනොත් එහෙම කොහොමද මේ ලක්ෂයට පර්චස් 10ම හම්බෙනව නේද කියලා එයා ඒක පස්සේ දුවනවා. හැබැයි ඉඩමක් ගැන අරමුණක් නැති කෙනෙක් යනවා එතන. පර්චස් 10ක 10ම ලක්ෂයයි මා ස්පිරිතාලෙ ඉස්සරහාමයි තියෙන්නේ කියලා කිව්වා. මොකද ස්පිරිතාලෙ ගිහින් ඉන්න ගන්නේ ගොඩක් අය. මොකද ලෙඩ දුක්නේ. මේ කිව්වත් නෑ ඊටමත් ගැන අදහසක් නෑ නෑ එහෙම කතා කරන්න ලක්ෂණ නෙවෙයි නිකන් දෙනවයි කියලා කිව්වත් එයා ඒක ගැන බලන්නේ. දැන් තේරෙනව නේද? අරමුණක් හිතේ තියාගෙන යන කෙනා තුළ තමයි මේ දේ දකිනකොට චලනයක් ඇති වෙන්නේ. නමුත් එවැනි අරමුණක් නැත්තම් ලෝකයේ පිළිබඳව අරමුණක් නැත්තම් ලෝක නිරෝධයේ පිළිබඳව සැලකිල්ලකින් යන කෙනෙක් නම් ලෝ අත්තරින සිහියෙන් කටයුතු කරන කෙනෙක් නම් එයාට ඒ පිළිබඳව කිසි මගයක් ගෙන දෙන්නේ නැහැ. කිසිම වටිනාකමක් ගෙනලා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මටත් නොයිකුත් නොයිකුත් පලාත්වල ඉඩම් දෙන්නම් කිව්වා, පන්සල් දෙන්නම් කිව්වා හදන්න කියලා, ඕක ගොඩනගන්න කියලා. මම කොහොමද මම මේ බිල්ඩින් කොන්ට්‍රැක්ට්ස් කරන කෙනෙක් මට කෝල් කරන්න බෑ. මම මෙතනත් හදාගත්තේ මේ පාඩුවේ ඉන්න, මම පාඩුවේ ඉන්නවා විතරයි. මට කිව්වා මේ පන්සල් ගණනාවකම සහකා අධිපති කෙනෙක් එන්නේ, ආසාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ, නමට ඉස්සරහින් ඒව දාන්න ඕන නැහැ. අවශ්‍ය නැහැ නේද? ඔබේ විහාරාධිපති ඒ වගේ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මිනිස්සුන්ට අවශ්‍යයි නිසංසලේ ඉන්න. නැත්තම් බල විභාග කරන මේ යමක් කරගෙන යද්දී කඩකපල් කරනවා. කරන්න බෑනේ Tamanth කියලා පැහැදිලි තැනක් නැත්තම් කරන්න දෙන්නේ. දැන් මේ 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 බර ටික කියන්න බෑ. ඒක තමයි ස්වභාවය. Tamanth උනත් එහෙමයි. කුලී ගෙදර කීවි එහෙම ඉන්න බෑ Tamanth. Tamanth කියන්නේ තාත්තේ. ඊට සිව්පස්සේ කියන එක හරියට තේරෙනවා. හරි වැඩක් වෙලා තියෙන මේ මේ ශාසනයට හම්බ වෙන දේවල් හිමින් හිමින් සැරේ මේ රජයේ අමාත්‍යන්ත අනම්මනන් දාලා ලං වෙලා ඇවිල්ලා ඒකට ඇනේ ගන්න හදන්නේ. මේක පොදු දේපලක් අපේ රජයට අයිති එකක් කියන මට්ටමට එන්න හදන්නේ. තේරෙනනේ? ඒ යන නම් ගහන්න දෙන එක නැහැ ආමුදුරු සුලේසියෙන් එකතු වෙලා. ඒක ශාසනික දේ. ශාසනික වෙන දේ. රජයේ කියන්නේ පොදු ඉදිරිපත් වෙන පිරිසක්. සීල වාගම් වලට ධර්ම කියන්නේ රජ එකක් නෙමෙයි. ඒක ශාසන ධර්මයක්. ඒක ජනතාවත් එක්ක එකතු කරගෙන මේ පසුබිම තුළ ඉන්න ඕන. මේ රාජනායකයා මේ පසුබිම යොමු කරගන්න ඕන. ඒකට සහයෝගය දෙන රාජනායකයෝ යොමු කරගන්න ඕන. ඒක තියෙන බෞද්ධයන්ගේ අතේ. නැත්තම් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට තමයි ඒක සම්මුති සංවර්ධනය බවට පරිවර්තනය වෙනවා. දැන් මේ කතා කරන්නේ අපි හුදු මෝඩ අතහැරීමක් ගැනවත් ඈ මෝඩ දහමක් පිළිබඳව නෙමෙයි. කොහොමද අවදීන් සනසිරදායක යහපත් ආන්දමේ දැන් අපි හිතනවා මේ අපි හැම ආගමකටම ගරු කරන්න ඕන කියලා. ඕක මිත්‍යාවක්ද සත්‍යයක්ද? දැන් මෙතෙන් දෙන ඔක්කොටම ඒගොල්ලෝ කැමති කැමති රුචි පරිදි හැම දෙයකටම මෙතන භාවනා මධ්‍යස්ථාන ඉඩ තියෙන්න ඕන කියලා කෙනෙක් කිව්වොත් ඒක යුක්තිසහගතද අයුක්තිසහගතද? එක්කෙනෙක් ඇවිල්ලා සිගරට් දුන්නා. තව එක්කෙනෙක් ඇවිල්ලා කොනක අරක්කු දුන්නා. තව එක්කෙනෙක් ඇවිල්ලා මීටින් එකක් දෙන්න. එහෙම කරන්න බෑනේ. හැම ආගමකටම ගරු කරන්න දැන් ඊළඟට කියනෝ වැඩි හිටියන්ට ගරු කරන්න කියලා. එහෙම වැඩි හිටියන් හැමෝටම ගරු කරන්න පුළුවන්ද? වැඩිහිටියෝ නැහැ කියලා එහෙම හැමෝටම ගරු කරන්න පුළුවන්. වැඩිහිටියෝ වුණාට ඒගොල්ලෝ මනසින් බාලා ඉන්නවා. එතකොට ගරුකරන්න පුළුවන්. ඥාන වෘද්ධත් වෙන්න ඕන වයෝ වෘද්ධ වෙනකොට. අනේ එතකොට ගරුකරන්න පුළුවන්. ඒ නිසා මේ සමාජෙම උපයෝග ගන්න පුති ගරුකල යුත්තට ගරුකරන්න. පිළිය යුත්තට පුදාගන්න. වැණිය යුත්තට වඳින්න. මට හරි හිතුනොත් මේ හාමුදුරන්ට වඳින්න ඕනේ නැහැ කියලා මම වඳින්නේ නැහැ. ඇයි? හාමුදුරුව අඩියක් ගහලා නම් ඉන්නේ. කොහෙද උන්නාන්ත යන්නේ කියලා අඩියක් ගහලා. එවර්සට වදි වෙලිය. එහෙම බෑනේ. මට හිතට හිතුන්නේ නැහැ මම වඳින්නේ. එච්චරයි. ඒක හිතට හිතන්නේ බෑ. හිතට හින්දෝ හිතුනොත් කකුල් දෙකින් බලත් දැන්දා. හිතෙන්නේ නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් මේ අවිද්‍යාත්මක හරි මහා ගුහාවකනේ අපි ඉන්නේ. බෞද්ධ ආගම පසුබිමින්ම තමයි මේ මූල කතන්දර ටික මිනිස්සුන් ඔළුවට දාලා තියෙන්නේ. පන්සල කියන්නේ දානේ වන්දන පාසිකුලේ කරන ඈ පොරිතක් කියන පොඩි කපුවෙක් ඉන්න තැනක් බවට පරිවර්තනය. උසස් චින්තනයක් දර්ශනයක් නෑ. බෞද්ධයත් අන්න භූතයි. දේශ සහගතයි. බුද්ධාගම කියන්නේ තොරන් ගහන එකයි කූඩු වෙල්ලන එකයි කටින් පිටකම කරන එකයි පෙරහැරක් අලි ගොඩක් වෙනල්ලා යවන එකයි. ඕක තමයි ලොකුම දේ. ඉතින් පිට රටවල් වල හරි දුක් ඉඳලා හරි හම්බ කරගත්ත මිනිස්සු මේවත් පින්කම් කියලා මෝඩකම් ගොංකම් අප්‍රමාණ කරනවා. ඒ ඔක්කොම ගිහිල්ලා ආයි තමන්ගේ ආර්ථික සලස්මක් නැහැ, මානසික සලස්මක් නැහැ, තමන්ගේ දරුවන්ගේ අනාගතය නිර්මාණශීලීව හැදලා නැහැ, බුද්ධිමත් ක්‍රියාවලියක් නැති දර්ශනයක් නැති මිනිස්සෙක් හැටියට ජීවත් වෙනවා. ඉතින් මේ දහම ඇති කරගන්නවයි කියන්නේ එයා හැම පැත්තෙම ආදර්ශයක්. මේ බොරු කතාවක් මේ ගස් යටයි අතනයි මෙතනයි මෙහෙමයි මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ වඩින මග ඒ සියලුම රාජ්‍ය නායකයෝ දන්සල් හදනවලු සියලු පහසුකම් හදනවා. ඒ කාලේ යදුන් 16න් 16ට හැදුවා කියනවනේ බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවේ තමන්ගේ මෞපියනේ බලන්න තමන්ගේ ඥාතීන් බලන්න වඩින්. ඉතින් ඒ වගේ තියෙන ලස්සනට පන්සල් ටික තිබ්බා, ලස්සනට නිර්මාණ තිබ්බා. නැත්තම් අර වගේ ලස්සන පොළොන්නරුව යුගයක් තිබුණද, අනුරාධපුර යුගයක් තිබුණද, මොන තරම් නිර්මාණශීලීව සහ කලාත්මකව බොහොම මනසින් පූර්ණත්වයට පත්වෙච්ච හොඳ සිහියකින් ඉන්න මිනිස්සු නේද මේක අඩියක් ගහලා පුළුවන් දවකන පිළිමවසේ නේද? ඈ හොඳ නිර්මාණශීලී බුද්ධියකින් එක්කනේ මේ මේ දේවල් ඔක්කොම කරලා තියෙන්නේ. හේවකට පැවතුන විදියට බොහොම තක්ෂ විදියට කරනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයෙන් අවදි වෙනවා කියලා කියන්නේ නිකම්ම නිකන් සුළුපටු අවදිය නෙමෙයි, සියල්ල පිළිබඳව ඇති කරගන්න අවදිය. මමෙක් ඉන්නවා නම් තමන්ගේ හිත යට කැරලි කැරලි තමන්ට තේරෙන්න ඕන තමන්ගේ දුකට පහර දෙන්න එළියටම පැනලා යන්න. අපි ගෙදර හානි කරන මීයෙක් හිටියොත් එහෙම තමන්ගේ ඉලෙක්ට්‍රොනික බඩු ටිකේ වයර් ටික කනවා, වයරින් එක කනවා, අලලුණු ටික කනවා, ඔක්කොම කනවා නම් මොකද හානි කරදා ඉන්නම් මොකද කරන්නේ? සදාට එළියටම පැනලා යන්න පහර දෙනවා. ඒ වගේම ඔබට දුක රැස් කරන, ඔබව මුලා කරන, ඔබට හානි කරන, ඔබව අවුල් කරන ඔබේ මමත්වය විඥානේ පළවා හරින්න ඕන. ඒ නිසා මේ නිවන් දකින්න ඇවිල්ලත් මම ඉස්සර කරගන්න එපා. නිවන් දකින්න ධර්මය අහනවයි කියන්නේම හැම විටම මමත්වයෙන් තොර පාර්ශවයේ ඉඳගෙන මමත්වයේ පහයි ඉවත් කිරීම. ඔබට ඒක තේරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් එයාට දෙන්න තියෙන උපදේශය තමයි දිගින් දිගට ධර්මය අහනකොට මේ ස්වාමීන් වහන්සේගේ රිද්මය තුළින් හරි මේ වචන ගැලපෙන රිද්මේ ස්වභාවයෙන් හරි තමන්ට තේරෙන්න පටන් ගන්නවා වචනෙට වැඩිය දෙයක් මෙතන තියෙනවා. ඉගෙන ගන්නවට වැඩි දෙයක් මට කරන්න තියෙනවා කියලා දාර්ශනික පදනමින් මෙතෙන්ට යොමු වෙනකොට එයාට ඒ වැඩේ කරගන්න පුළුවන්. එසාර කෙලතුළු මිනිස්සුන්ටත් නිවන් දකින්න බෑ කියනවනේ. කියන්නේ මොකුත් තේරෙන්නේ නැහැ. කල්පනා ශක්තියක් නැති මේ මිනිස්සු ඉන්නවා. ඒ වචනේ හරියට මම කියවා. මේ මිනිස්සු જાතියක් ඉන්නනේ. ඒගොල්ලන්ට නිවන් දකින්න බෑ. කල්පනා ශක්තියක් නැති අය ඉන්නවා. සාමාන්‍ය අපි රසාවකට මේ යවන්න නැතිව ඉන්න විශේෂ වගේ කට්ටිය වගේ. ඒ වගේ ස්වභාවයක් තිබුණොත් දකින්න බෑ. ඒ කියන්නේ කියන දේ කරන ඊට වැඩි දෙයක් කරන්න බෑ. එහෙමත් ඉන්නවනේ ගෙවල් වල හැරෙන්නේ අප්පුල හැරෙන්නේ ඉන්නවනේ. කිව්වොත් එහෙම එච්චරයි. උදේ අනාර ටික වල් බැල ටික උගුල දාන්න කියලා කිව්වොත් අර මනුස්සය මල්ගසුත් එක්ක උගුල ඔක්කොම ටික උගුල දානවා. ඒ වගේ දෙයක් තියෙනවා. ඒ නිසා හරීම සිහියෙන් කරන්න ඕන දෙයක්, දය ප්‍රඥාවෙන් කරන්න ඕන දෙයක්, හොඳ අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. ගුරුවරයා භාගයක් කියලා දුන්නාම භාගයක්ම තමන් තේරුම් ගන්න ඕන දෙයක්. හැමතිස්සෙම අවදියෙන් ඉන්න ඕන දෙයක්. හැමතිස්සෙම ජේෂ්ඨ විදියට කල්පනා කරන්න, ශ්‍රේෂ්ඨ විදියට දකින්න, විශිෂ්ටයේ හැටියට කටයුතු කරන්න, ඒ ඒ තැන්හිදී ඒ ඒ ආකාරයට නම්මශීලී වෙන්න, ජලය වාගේ, නිතෙල් වාගේ මෘදු බව තුළ ඇතිවන ඍජු බව ශක්තියක් ගන්න, ගැටලුවක් ඇති හැම මොහොතකම නිරෝධ සහගතව ඉන්න, අවශ්‍ය කාරණයක් පිළිබඳව පමණක් එතෙන්ට අදාළ නැව ඒක හිතුව ඒක හිතලා ඉවර කරපු ගමන් ආයි සමද නිරෝධයට එන්න පුළුවන්. නමුත් හරි නෝනින් ඇවිල්ලා විසඳන්න ගන්න කරා එතෙන්ට ඒ කියා ඒ ප්‍රශ්නේ විසඳුවා ආයි නිරෝධයට ආවා. දැන් නිරෝධයෙන් පල්ලයට බහි නැතුව සම්මුති දෙයක් විසඳන්න බෑනේ. මෙතරින් නැගලෙලා වාහනේ නැගලෙවලා මම ඒකට යන්න ඕනේ කියලා හිතුවා. මේ අදහස සමහරලාට කෙරෙන්න ඕන විදියක් තියෙනවා නම් වාහනේ තියෙන එකක් යනවා. එහෙම නැත්නම් ගෙන්නගෙන යන්න ඕන. එහෙම නැත්නම් පාර්ථ ගිහිල්ලා එකක් හම්බුනොත් ගන්න ඕන කියන සීයකත් ඒ සීය නිරාකරණය කළා. ඊළඟට ඒක ඒ විදියට ක්‍රියාත්මක වෙනවා. හදලා ඩේටා දැම්මට පස්සේ ඩේටා වැඩ කරනවා. ඒක එහෙම තමයි. ඒ නිසා මේ හැම දෙයක්ම ධර්මානුකූලව ධර්මයට අනුගතව අදාළ ආකාරයෙන් කටයුතු කරනකොට එයාට නිතර නිරන්තරයෙන් ඔන්න එකේ ඉන්න අවශ්‍ය නැහැ. අර 32 වෙනි තැනට ගිහිල්ලා එහෙම නැත්නම් අපි පැයවලින් කිව්වොත් 25 වෙනි පැයට ගිහිල්ලා නැත්තං ආර්ය අෂ්ටාංග මාර්ගයේම කියවන සම්මයක් ගුණයට ගිහිල්ලා එයා ඉන්නවා නිරෝධ සංඥාවේ. නිරෝධ සිතින් සම්මයක් සිතින් කිසිම දෙයක් නැති විඥානය, අනිදස්සන විඥානය කියන පාවිච්චි කරන කිසි දෙයක් ඒක නෙමෙයි. කිසි දෙයක් පවත්වන්නේ විඥානය. නිරෝධ සංඥා සංඥාවල එකක්වත් දෙන්නේ ඇහෙනවා. එනමුත් ඒ විඤ්ඤාණය ගන්නෙ නෑ. පේනවා විඤ්ඤාණය ගන්නෑ ඒක. අනේ මන්දා. හැදන්නේ. රස දැනෙනවා විඤ්ඤාණයක ගන්නෙ නෑ. විශේෂයෙන් දකින්න පුළුවන් වන තියෙන විශේෂයෙන් ගුණයක් තියෙනවා. අවශ්‍ය වෙලාවට ඕන සම්මුති ක්‍රමයට අනුව බලන්නත් පුළුවන්. ධර්මයෙන් බලන්නත් පුළුවන්. එයාට පැතුරුණු පරාසයක් තුළ බලන්නට පුළුවන්. හුදු පදපරමේක් වාගේ ආගමකට, ජාතියකට, වර්ගයකට, දේශයකට, පුජ්‍යල න්‍යායකට කොටු වෙන්නේ නැතුව පුදුම නිදහස් දර්ශකේ. ඒ හිතු මතේ හිතනවායි කියන එක නෙමෙයි ඒකේ අදහස් වෙන්නේ. ඒ තරම් නිදහසක් ඇතර තියෙනවායි කියන එක. තමන්ට ඕන දෙයක් හිතනවායි කියන එක නෙමෙයි. නිදහසක් ඕන දෙයක් හිතනද නිදහසක් නැන්නේ. එතරම් දුර පුජ්‍යල මතවාදී. පුදුම නිදහසක් වෙනවා. ඒක තමයි සියලු ලෝකෙහි නොඇලී පවතිනා වූ සංඥාව. සබ්බ ලෝකේ අනිරත සංඥා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. අනිත්‍ය සංඥා කියවම ඉතින් අපි නිත්‍ය කරගත්ත පදනමකින් අනිත්‍ය දිහා බලුවාම ඉතින් අනිත්‍යත් නිත්‍ය වෙලා බැටලගෙනවා. ඒ නිසා ධර්මය අහන්න, නුවණින් අහන්න, ධර්මයෙන් භාගයක් අරගෙන ඔබ භාගයක් සම්පූර්ණ කරගන්න. මොති මොත විචාරශීලී බුද්ධයෙක්ින් ඔබේ බැලන්ස් එක, ඔබේ සුවතාවය ඔබම තීරණය කරගෙන ඔබේ සාර්ථකත්වය තුළ ඔබම ගොඩ නැගෙන්නේ. ඒකට පොඩි රුකුලක් අඩයක් ආරුක්කුවක් බවට ධර්මය පත් කරගන්න, අපේ දේශනාවත් පත් කරගන්න. එවිට ඔබ තුළ ඔබේම කියලා ධර්මයක් වැඩිලා ඔබ පූර්ණත්වයට පත් වෙනවා ඇති. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.